තෙරුවන් සරණයි පින සිළු දිනාටම 2017 වසරේ 11 වෙනි මාසේ 26 වෙනිදා අපේ ධම්මිකා මිල්ලවිතේ මෙතනගේ නිවසේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ. ප්‍රශ්නය තිබෙන්නේ ඔබ ළඟ, පිළිතුරු තිබෙන්නේ ඔබ ළඟ. මා ළඟ ප්‍රශ්නත් නැත, පිළිතුරුත් නැත. ඒ නිසා මා සහනේ නැත. හරි ලස්සන වචනයක් නේද? ත්‍රිවිලර් කොළුවේ කොට අහුණා නම් ඔබ ත්‍රිවිලර් එක පස්සේ පිටිපස්සේ ගානවා. ප්‍රශ්නත් නැත, පිළිතුරුත් නැත. ඒ සමා සහනයෙන් ඇත. එතෙම අපි ජීවිතේ එහෙම තමයි ඇති කරගත්ත දෙයක් තියෙන කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. හා ඇති කරගත්ත දෙයක් තමයි තියෙන්නේ කියන එක. කතාව ඇත්ත නේද? දැන් අපි 100 දෙනෙකුට තියෙන ප්‍රශ්න 100ක්නේ. එවිට එකකින් අදහස් වෙන්නේ අපි ඇති කරගත්ත දේවල් කියන එක. ඊළඟට පොදුවේ තියෙන ප්‍රශ්න තියෙනවා. එතන කාටත් පොදුවේ රාත්‍රිය උදාවීම, කාටත් භවවල උදාවීම, කාටත් සීතල කාලයේ උදාවීම, කාටත් රස්නේ කාලයේ උදාවීම කියලා ගත්තහම පොදුවේ තියෙන ප්‍රශ්න. ඊට පස්සේ ශාරීරික වශයෙන් ගත්තහම පොදුවේ කාටත් බඩ කිනවීම, පොදුවේ කාටත් පිපාසය ඇතිවීම ආදී වශයෙන් පොදුවේ කවුරුත් වයසට යෑම, පොදුවේ කවුරුත් මරණයට පත්වීම ආදී වශයෙන් ගත්තහම පොදුවේ අපිට ලැබෙන දේවල් ඒක වෙනස් කරන්න බෑ. රහත් තුනත් ඒ පීඩා ටික අයින් කරන්න බෑ. පොදුවේ ලැබෙන දේවල් අයින් කරන්න බෑ. නමුත් ඒවා කෙරෙහි පවා අපි මානසිකව දක්වන වේදනාව අයින් කරගන්න පුළුවන්. බුදුදහම පිළිබඳව අපි හරි විදියට ගත්තොත් බුදුදහම කියලා කියන්නේ ජීවිතයේ සැනසීමට මාවත, සැනසීමට මාවත, සහනයට මාවත. එහෙම නැතුව අපිට කනස්සල්ලට, කනගාටුවට හේතුවක් ඇති කරගන්න දෙයක් නැහැ නේද? අපි වේලාසනේ හිතාගෙන ඉන්න එක තමයි ලොකුම වරද. අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනාව කියන්නේ මෙන්න මේකයි කියලා දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. ගොඩක් ඉන්නේ එහෙම නේද? සාවින්නාන්සලත් එහෙමයි හිතන් ඉන්නේ. ගිහි පින්නතුත් හිතාගෙන ඉන්නේ අපි බුද්ධහගම දන්නවයි කියලා. මම බැලුව දැකලා පුරුදු මොනක් කවුද කියලා. අපේ නිලන්ත මහත්තයගේ රෝස මල බොහොම ලස්සනයි. තියා අපි දන්නවයි කියලා හිතන්න හොඳ නෑ නේද? මෙච්චර ගම්මීර ධර්මයක් කිසි වෙලාවක දන්නවයි කියලා හිතීම වරදක්. සෑම දිනකම අපි ඉන්න ඕන අපි දන්නේ නැහැ කියන තැන. දන්නේ නැහැ කියන තැන සිටියාම හරි ලේසියි. අපි හැමදාම දවසින් දවස දවසින් දවස දවසින් දවස ඉගෙන ගන්න කොහොමද ඉගෙන ගන්න? සැනසීමෙන් ජීවත් වෙන්නේ කෙසේද කියලා. සහනෙන් ජීවත් වෙන්නේ කෙසේද කියලා. පීඩාවල් අවම කළ දුක් අවම කළා ජීවත් වෙන්නේ කෙසේද කියලා. මේකට බුදුහාමුදුරන්ගේ ළඟ තිබිච්ච ඥානයක්ලු මේක. කොහොමද? දුක්ඛ සමුදය නිරෝධේ ඥානං. දුක්ඛ නිරෝධේ ඥානං. දුක් හැදෙන විදියත් දුක් නැති කරගන්න විදියත් පිළිබඳව ඇති කරගන්න ඥානය. එහෙමනම් අපිටත් හැමතිස්සෙම මේ දුක් හැදෙන්නේ කොහොමද කියලා අඳුනගන්න ඥානයත්, මේ දුක් වලින් නිදහස් වෙන්නේ කොහොමද කියන ඥානයත් එයා තේරුම් කරගන්න ඕන. දුක කියන එකත් මිනිස්සෙකුට මේ නොදැනෙන්න ඕන දෙයක්ද? ප්‍රශ්න අතර ඔහොම ප්‍රශ්නයක් අහන්නේ දැනේ. ඇත්තම අපිට දුක කියන එක නොදැනෙන්න ඕන දෙයක්ද? දුක කියන එකක් දැනෙන්න ඕන දෙයක්. සතුට කියන එකක් දැනෙන්න ඕන දෙයක්. ගඳ කියන එකක් නාහෙට දැනෙන්න ඕන දෙයක්. සුවඳ කියන එකක් නාහෙට දැනෙන්න ඕන දෙයක්. ශබ්දත් දැනෙන්න ඕන දෙයක්. නපුරු වචනත් දැනෙන්න ඕන දෙයක්. ප්‍රිය වචනත් දැනෙන්න ඕන දෙයක්. මේ ඔක්කොම දැනෙන්න ඕන දේවල් තමයි. හැබැයි තත්ත්වාකාරයෙන් ඒවා දැනෙන්න ඕන. ඒ කියන්නේ තත්ත්වාකාරයෙන් කියන්නේ හරි විදියට, ඇත්ත විදියට, සාධාරණ විදියට අපිට ඒක දැනෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ නැති කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකයට අපි අවිද්‍යාත්මකව අනවබෝධීතව ගත්ත මිත්‍යා දෘෂ්ටිය කියන එක තමයි නැති කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නමකට වුණත් ඒ ධර්ම සංවේගයෙන් හිටිය අවස්ථාවක් තියෙනවා. තමන්ගේ සුළුමව ගේ ආදාහන කටයුතු වලදී එහෙම නේද? තම බුදුරජාණන් වහන්සේ පසුපස වැඩම කරමි මහා ප්‍රජාපති ගෞතමීට ගෞරව දක්වන ධර්ම සංවේගයේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු මොහොතේ රහතන් වහන්සේ දහස් ගණන් රැස් වෙලා අර වෙනද විදියටම සුපුරුදු විදියට මේ කතා බහ කරමින් සාමාන්‍ය ඉරියව්වක් වකත්වි නැහැ. සියලු දෙනාම එකිනෙකාට කතා බහක් නැතුව ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා වගේ නිහඬව ධර්ම සංවේගයෙන් වාසය කරා. කිසි කෙනෙක් එක්ක වචනයක් කතා කරන්න දෙයක් නැතිව අවශ්‍ය වෙන්නේ නැති එක ස්වභාවයේ ධර්ම සංවේගයෙන් වාසය කරා. දැන් එතකොට බලන්න එතර යංගිසි සංවේගාත්මක වෙනසක් ඇති කියලා තියෙනවා නේ. එතකොට ඒක දැනෙනවා. ඒකට කියනවා ධර්ම සංවේගය. ඒකට අවබෝධයෙන් ඒක ඇති කරගන්න. ඒ වගේ අපි සංවේගයට පත් වෙන්න ඕන තැන් තියෙනවා නේ. සංවේගයට පත් වෙනවා. හරි. දැන් අපි මේ කාරණේ තොලින් දැනගත්තා. මොකද හේතුව මේ සංවේග තියෙනවා කියන එක. හොඳයි. අපේ ස්වභාවික தත්ත්වය අපිට මතු කළ දීම තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. අපේ ස්වභාවික தත්ත්වය අපිට මතු කරන දෙන එක. ඊළඟට හිතෙන් පුළුවන් අපි ස්වභාවික නැද්ද කියලා. ඔව් ධර්ම අවබෝධය කර නැති, ධර්මඥානෙ පහළ කරගත්තේ නැති කිසි කෙනෙක් ස්වභාවික නැහැ. යා හිතන්නේ මම කමල්, මම නිමල්, මම සුනිල්, මම දයා කියලානේ හිතන්නේ. අන්න ඒ තුල තමයි සියලු පීඩා විඳින්නේ. සංකල්ප පීඩාවක් විඳින්නේ, මතවාදී පීඩාවක් විඳින්නේ. මතවාදී වෛරයක්, තරහක්, ක්‍රෝධයක් තමයි හිතේ නැඟුණත් විතේ පහළ වුණත් ඇති වෙන්නේ. අන්නේ බවින් අන්න ඒ තැනත්තා පුජ්‍යල කර්ම රැස් කර ගන්නවා. මොකද සත්ව පුජ්‍යල කර්ම රැස් කර ගන්නවා. කර්ම ආවේග රැස් කර ගන්නවා. කර්ම බල රැස් කර ගන්නවා. ඉතින් කර්ම බල කර්ම ආවේග රැස් කරගත්තොත් එහෙම ඒ තැනත්තාට වළකින්න පුළුවන් ද කර්ම විපාකය? විපාකයෙන් වළකින්න බෑ. එයා විපාකයට කැමති වෙලා තමයි කර්ම බලය එකතු කරගන්නේ. විපාකයට කැමති වෙලා අවුවට බහින්නේ, අවුවෙන් පිච්චෙන්න ලෑස්ති වෙලා නේ. සීතල ගඟකින් නාන්න බහින්නේ, සීතල අත්විඳින්න කැමති වෙලා. ගිනිගොඩ පාගන්නේ, ගිනි පාගන්නේ ලංකාවේ නම් මේ පාගන්නේ, ගිනි පාගන්නේ පිච්චෙන්න ලෑස්ති වෙලා. එහෙමනම් කර්මයට බැසගන්නේ, කර්මය දායාද කරගන්න භුක්ති විඳින්න ලෑස්ති වෙලා. හොඳයි. ඉතින් ප්‍රඥාවන්ත මිනිස්සුෙකුට අවශ්‍ය වෙනවා මේ දුක් රැසින් නික්ම යන්න, නිදහස් වෙන්න. දුක් රැසින් නික්ම යන්න නිදහස් වෙන්න අවශ්‍ය වෙනවා. බලන්න මේ අවශ්‍යතාවය උඹට තියෙනවද කියලා. මේ ධර්මයේ කියන එක ඔබට අලවි කරන්න හැකියාව තිබෙන්නේ ධර්මයේ කියන එකට ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් විතරයි. සුපර් මාකට් එකට මේ භාණ්ඩ අලවි කරන්න හැකියාව තිබෙන්නේ ජනතාව ළඟ ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් විතරයි. ඉතින් අපි සාම්පල් එකක් අරගෙන ඇවිල්ලා ඕස්ට්‍රේලියාව ප්‍රදර්ශනය කරනවා. මේ ගැජට් එක ගැනීමෙන් ඔබගේ සියලු දුක් නිවාරණය වනු ඇත. සතර අපායෙන් සදහට මිදෙනු ඇත. සංසාරේ බොහෝ කරන ලද පව් දහසක් අයින් ප්‍රතිමන්දිත මාර්ගඵලයකට පත් වෙනවා. ඒ කියන්නේ දහස් ගණන් පව්, කෝටි ගණන් පව් හේදිලා යන ධර්ම අවබෝධයත් එක්ක. මේ ධර්මයේ බලයට. ඒ බල සිඳන නැත්තම් මහත් කාලයක් දුක් විඳින්න තිබුණා. තාඟුලිමාල කරපු පාපයට කොච්චර කාලයක් එයා දුක් විඳින්න තිබද? ඒ සියලු පව් හේදිලා ගියා මානසින්ම ධර්ම අවබෝධයත් එක්ක. එහෙනම් අපි සසරත් කරපු පව් ඇති මේ වගේ තෙච්ච චේතනාවෙන් වචනෙන් කයින් සිද්ධ වෙච්ච අඩලුහුණු කම්පාප කර්ම ඇති ඒ ඔක්කොම සිඳින්න පුළුවන්කම තියෙනවා ධර්ම අවබෝධය. යමක් අරමුණු කරාම පංචපාදනස්කන්ධය සසර වැඩෙනවා නම් තවත් යමක් ඇති අරමුණු කළාම ඒ පංච උපාදානස්කන්ධය දිය වෙලා යනවා. වතුර කෝප්පේ සීතකරණයට දැම්මහම ගල් වෙනවා නම් ඒකේ තවත් පැත්තක් ඇතිනේ. නෑ කමක් නෑ, ඉන්නද? ඉන්නේ පුතානේ. ආමිනේ. හරි. තවත් පැත්තක් තියෙනවා. තවත් පැත්තක් තියෙනවා. ඒක අනිත් පැත්ත. දිය වෙන පැත්තක් තියෙනවා. ඒක අවුෙන් තිබ්බහම දිය වෙනවා, සීතකරණයෙන් තිබ්බහම ගල් වෙනවා. ඒ අපේ මමත්වයත් එහෙම. එක පැත්තක් ඇති අපේ මමත්වයේ ඝන වෙන, තව පැත්තක් ඇති අපේ මමත්වයේ දිය වෙන. ඉතින් මේ දිය වෙන සහ වාෂ්ප වෙන පැත්ත ගැන තමයි සාමින් වහන්සේගේ කතා බහ. ඔව් මේ ඉස්සරහට මේ දිය වෙන සහ වාෂ්ප කරන පැත්ත තමයි කතා කරන්නේ. මොනවයින්ද අපේ මනස මේ දිය වෙලා තියෙන්නේ? මේ ඝන වෙලා තියෙන්නේ. මනස ඝන වෙලා තියෙන ඉතින් දුක් රැසින්. මේ පුහුදුන් හිත කියලා කියන්නේ හරියට මේ දුක් විඳින එකක්. පුතඥන හිත කියන්නේ හරියට දුක් විඳින. ඒක මම තේරුම් ගන්නේ මගේ අතීත තත්ත්වයන් බලලා. කියන්නේ මේ අවබෝධයෙන් තොරව ඉන්න කාලේදී ඔළුවේ මනසේ තිබිච්ච ඒ දුක්ඛ දහයේ ස්වභාවය දිහා බලලා තමයි කල්පනා කරන්නේ. ඒ හැදීට කියලා මේ අමුතු දුකක් නැහැ. නමුත් මොකක් හරි පැටලවිලක් තියෙනවා. ඒ කන්න ටික තියෙනවා, බොන්න ටික තියෙනවා, ඉන්න ටික තියෙනවා. දැන් ඔබ භාවනා මධ්‍යස්ථානයකට හරි මේ ගියාම සියල්ලම හම්බ වෙන විවේකෙ ඉන්න තියෙනවා. ඒකට මේ මේක ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ. එින් එහා ගියපු. අනේ දුක් රසෙන් නිදහස් වෙන්න උවමනා වුණා. ඒ නිසා කිං සච්ඡං ගවේසි මොකද්ද සත්‍ය කියලා හැම තැනම පෙරල පෙරල හොයනවා. දැන් ඔබට සත්‍ය මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගේ හරියි කියලා ඔබ හිතනවා නම් ඒ හිතට මට මාර්ගයක් උගන්වන්න ඉඩ නැහැ. මොකද ඔහු යන්නේ ඔහුගේ මාර්ගේ. කෙනෙකු ඉන්නවා නම් මට සත්‍ය මාර්ගය හරියටම තාම පැහැදිලි නැහැ. තව අවබෝධ කරගත යුතුයි. ස්වාමින් වහන්සේම මේ පැහැදිලි කර දෙත්වා කියලා යමෙක් කිල්ලීමක් කරනවා නම් අදවතින්ම අන්න අපිට උදව්වක් කරන්න පුළුවන්. අපි පාරේදී වුණත් පාර අහන්නේ නැති මිනිස්සුන්ට පාර කියන්නේ යන්නේ. පාර ඇහුවොත් විතරයි පාර කරුණාවෙන් කියන්නේ. පාර දන්න මිනිස්සෙක් උරක්. අපි සැලකිල්ලෙන් ගන්න ඕන සමාජයේ නොදන්න කමට කියලා හරි එහෙම නැත්නම් හිතමතා කියලා හරි පාර වැරද්දන්නත් ඉඩ තියෙනවා, වැරද දෙන්නත් ඉඩ තියෙනවා. ඒ මනුස්සයට හිතන විදිහට කියලා. ඒ නිසා අපි හොඳට සැලකිල්ලෙන් ගන්නත් ඕන. නමුත් අපි පාර අහන්නත් ඕන. හොඳයි. දැන් කොහාට යන්නද ඔය ඇත්ත පාර අහන්නේ? කොහෙද යන්නේ ඔය ඇත්ත? ගෙදර යනවා. මොන ගෙදර? කොහෙද ගෙදර? ඔයාගේ ගෙදර ඔයාන්නේ දන්නේ මම දන්නේ නැහැ. අපි කාගෙන්වත් මග නතර කරලා අපේ ගෙදරට යන පාර කොයිද කියලා අන්නේ නැහැ කාගෙන්වත්. එහෙම අහලා තියෙනවද? ඈ? එහෙම අහලා තියෙනවද අට මිතා අපේ ගෙදර කොයි හරි දින්නේ කියලා. නොදන්න දියාවකට යන්න පාර හන්න මිසක් නේද? ඉතින් ඒ නිවන් පුරයට යන්න. නිවන් පුරයට යන්න අපි උත්සාහ කරනවා. ඔය එක එක තියෙන ගම්මාන අභයපුර කියලා එහෙම තියෙන බය නැති පළාත කියලා. හා නම් දාලා එහෙම තියෙනවා. මේ නිවන් පුරයට යන්න මගහන. ඒ කියන්නේ 10 න් පිච්චෙන කෙනෙක් එයා නිවෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් 10 න් නිවෙන්න ධර්මේ මාවත තියෙනවා, ධර්මේ මාවත් තියෙනවා. ඔබත් ඔබ දෙස බලා සිටින්න, මමත් මා දෙස බලා සිටින්නා. මේ වැඩසටහනට නමක් දානවා නම් මම හොඳ නමක් දෙන්නම්. නිහඬතාවය ගැන හඬනගා උගන්වන පාඨමාලාව. ඔව්, සෙන කොමාරි ගැන පුළා ඒ විදිහට දැන්තා. නිහඬතාවය ගැන හඬනගා උගන්වන පාඨමාලාව. ඔබට ඒක අරුත ගන්න පුළුවන්ද ඔබතුළු? නිහඬභාවය, නිහඬ ස්වභාවය පිළිබඳව හඬනගා උගන්වන පාඨමාලාව. මාන දෙකයි, එකක් මමත්වේ මානය, අනෙත් එක මමත්වයෙන් තොර මානය. ඉතින් මේ ලෝකය, ඇස කන නාසය දිව ශරීරය මන කියන සදායතන වලින් අල්ලද්දී, ග්‍රහණය කරද්දී, ඔබ ග්‍රහණය කරන්නේ මමත්වේ මානයෙන් යුක්තවද මමත්වේ මානයෙන් තොරවද? මමත්වේ මානයෙන් තොරව මේ ලෝකය ග්‍රහණය කරනකොට බොහොම සාධාරණව, මැදහත්ව, නිවුණු බවකින් යුක්තව ලෝකේ තියෙන දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හැඟෙනවා. මමත්වේ මානයෙන් ලෝකය ග්‍රහණය කරන්නට ගියාම තාම තද බල විදියට, ගොරෝසු විදියට, වේදනාකාරී විදියට දැනෙනවා. ඉතින් ඔබ ඉන්නේ කොයි පැත්තේද කියලා බලන්න, මමත්වේ මානෙන්ද බලන්නේ, මමත්වේ මානෙන් තොරවද බලන්නේ. ඉතින් අපි ටික ටික පුරුදු වෙන්න ඕන මමත්වේ මානෙන් තොරව මේක දිහා බලන්න. ප්‍රශ්න දිහා, රූප දිහා, ශබ්ද දිහා, ගන්ධ දිහා, හැම දෙයක්ම දිහා, බැඳීම් දිහා, දරුව දිහා, ස්වාමිය දිහා, භාර්යාව දෙස, තමන්ගේ හිත දෙස, තමන්ගේ කය දෙස, තමන්ගේ ශරීරය දෙස බලනවා. මමත්වයෙන් තොරව බැලීම පුරුදු කරගෙන යනවා. ඒකට කියනවා මඤ්ඤමානේ අමඤ්ඤමානේ. මෙයා අමඤ්ඤමානේ මමත්වයෙන් තොර වූ ලක්ෂණය දියුණු කරගෙන දියුණු කරගෙන යනවා. හැම විටම සිතෙන් ඈත් වෙලා ඕනම දෙයක් දිහා බලන්න පුරුදු වෙනවා. තෘෂ්ණාවෙන් ඈත් වෙලා බලන්න බලනවා. ද්වේෂයෙන් ඈත් වෙලා, තණ්හාවෙන් ඈත් වෙලා යමක් දිහා බලන්න පුරුදු වෙනවා. අන්න එවිට අපිට සාධාරණත්වය, යුක්ති සහගත භාවය අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ මානසික නිදහසක් ඇති කරගන්න මේ භෞතික දේවල් එහාට මෙහාට දාන එක නෙමෙයි. දැන් හැම එකකම තියෙන අවිද්‍යාත්මක ප්‍රතිසතිය විතරයි අයින් කරන්නේ. දැන් තියෙනනේ වෝටර් ෆිල්ටර්ස් තියෙනවනේ. ඒ වෝටර් ෆිල්ටර්ස් වලින් කරන්නේ අනවශ්‍ය රසායනික වර්ග සහ අපද්‍රව්‍ය පමණ ෆිල්ටර් කරලා මේ දාලා පිරිසිදු වතුර ටික අපිට ලැබෙනවා. ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්ම අතරේ තියෙන අවිද්‍යාව, රසායනික වර්ග, අපද්‍රව්‍ය ෆිල්ටර් කරනවා මේ සම්මා දිට්ඨිය කියන ෆිල්ටර් එකේ. එතකොට අපිට ජලය ලැබෙනවා. ඒ කියන්නේ රූප ලැබෙනවා, ශබ්ද ලැබෙනවා, ගන්ධ ලැබෙනවා, රස ලැබෙනවා, ජීවිතය ලැබෙනවා, ස්වාමිදීනිය ලැබෙනවා, මේ ස්වාමි පුරුෂයා ලැබෙනවා, දරුවා ලැබෙනවා ෆිල්ටර් වෙලා. ඒකට කෙනෙක් කියන්න පුළුවන් අපිට දරුවා ගැන අවිද්‍යාවක් තියෙනවද කියලා. තියෙනවා. භාර්යාව ගැන අවිද්‍යාවක් නැද්ද? තියෙනවා. සාම්පුරුෂයා ගැන අවිද්‍යාවක් නැද්ද? තියෙනවා. මම මේ කතාව ගොඩක් තැන්වල කියලා තියෙනවා. මම මහත්මිය කියන දවසක් ඇහුවා. ඒ මහත්මයා නිකන් රත්යාදු මහත්මියෙක් නිසා මේ මහත්මයා දැන් ඔහොම ඉන්නකොට ඔයාගේ නෝන වෙන කොල්ලෙක් එක්ක යාළුයි කියලා ආරංචි වුණොත් එහෙම ඔයා මොකද කරන්නේ කියලා. මේ මිනිස්සේ එකපාරටම කිව්ව මරණවා කිව්වා. මං කල්පනා කරා ඒ ගෑනු මිනිස්සයා නිදාගන්න යකෙක් එක්ක මාරෙක් එක්ක නේද මාරයා ළඟ තියාගෙන නේද නිදාගන්නේ. ඉතින් ගෑනු මිනිස්සුන්ට ආදරේ දයාව දක්වනවායි කියන එක ඉතින් හරි බුදුමයි නේද කියලා. කොහොමද තීරණය? එතකොට අවිද්‍යාවක් නැද්ද? ෆිල්ටර් විය යුතු දෙයක් නැද්ද? තියෙනවා. එතකොට මං අහුව දැන් ඔයා ටිකක් අවුට් නේද? නැහැ ඉතින් අපි කණ්ණම්බ කරලා දෙනවනේ ප්‍රශ්නයක් නැහැ. මං කෝ එන එයාත් වැඩට ගිහිල්ලා කණ්ණම්බ කරලා දුන්නා නම් හරි කියලා. ඉතින් හරි හරි තියරි හදාගෙන තියෙන්නේ නේද? තමන්ගේ තණ්හාවට, තෘෂ්ණාවට, මමත්වයට, කෙලෙස් වලට, නොහික්මුණු කන් වලට එක එක වාසි හදාගෙන තියෙනවා. අපි ඩියුටියක් කරන්නේ, මේකත් ඩියුටියක් කියලා තමයි අය දාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ අවිද්‍යාවට යන්න සාධක පාරවල් හදාගෙන තියෙන අවිද්‍යාත්මක මිනිස්සු. එහෙමනම් අපිට පාරිශුද්ධ විය යුතු දේවල් ටිකක් තියෙනවා. පිරිසිදු විය යුතු දේවල්. එහෙමනම් මේක සම්පූර්ණයෙන් මෙහෙම අතහැරෙනව නෙමෙයි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පොට්ටබ්බ කියන ධර්මතා ෆිල්ටර් වෙනවා. මොනවද? අමඤ්ඤමානෙ ෆිල්ටර් වෙලා එන්නේ. මමත්වයෙන් තොර වූ හරහා එන්නේ ඒවා ලැබෙන්නේ. දරුව ලැබෙන්නේ මමත්වයෙන් තොර වූ හරහා. එවිට ඒක හරිම සෞම්‍යයි. තමන්ගේ ස්වාමිය ලැබෙන්නේ මමත්වයෙන් තොර වූ හරහා. තමන්ගේ ස්වාමි දියණිය ලැබෙන්නේ මමත්වයෙන් තොර වූ හරහා. ඒ කියන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම වගේ දේවල් ෆිල්ටර් වෙලා ලැබෙන්නේ. එයාට කිසිම දෙයක් තුල ගහ කොටා ගන්න, මරා ගන්න, එන කොටා ගන්න දේවල් නෑ. ෆිල්ටර් වෙලා ලැබෙන්නේ. අන්න ඒකයි මේ ධර්මයේ සිද්ධ වෙන්නේ. ඉතින් මමත්වයෙන් ගන්න ගියාම ධර්මයි. තමන්ටත් අහිත පිණිස, අනුන්ටත් අහිත පිණිස තීන්දුව తీරණය වෙනවා මමත්වයට වැටුනහම. ඒකට හේතුව මමත්වයට ලොකු දර්ශනයක් නෑ. මමත්වයේ දර්ශනය හරි පොඩි. ඒකට එයා හරියට ඇස් බැඳගත්ත මිනිස්සෙක් වගේ. ඇස් බැඳගත්තාම එහි මේ හැපෙනවනේ. තමන්ටත් හානි සිද්ධ වෙනවා, අනුන්ටත් හානි සිද්ධ වෙනවා. ඇස් බැඳගත්ත මිනිස්සෙක් ඉන්නකොට අර කලාමුට්ටි විඳින කිට්ටු ඉන්නේනේ කවුරු? කොයි වෙලාවක ඇවිල්ලා ඔළුවට පොල්ලෙන් ගහයිද දන්නේ. ඒ නිසා මේ පුදජන ලෝකයේ මිනිස්සුම ටිකක් ඈතින් ආශ්‍රය කරන එක හොඳයි. ඇස් බැඳගත්ත මිනිස්සු වගේ. ඒ නිසා අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වෙලී පවතින නිසා හරි පරිස්සම් මේ ඕනම කෙනෙක් හරියට අර දැවි දැවි ඉන්න නිසා හරියට අර පොඩ්ඩක් පුළුන් කෑල්ලක් කිට්ටු වුණා ගිනි ගන්නවා නේද? හිත මණ්ඩලවල සමහර හිත මණ්ඩලවල අර ලෝදිය උතුරන අර ලෝදිය හැලි වගේ දැකලා තියෙනවානේ මහ පොළොවේ ලෝදිය හැලි වගේ තැන්. ඒ තැන්වල මේ ගිනි පොකුරු උඩ දම දමා දැවෙනවා. සමහර සිත් එහෙමයි. නරක කර්ම රැස් වෙලා දැවි 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 බුබුරු බුබුරා දැවි දැවි තියෙනවා. මමත්වයෙන් යුක්ත හිතක් ගිනි ගන්ධක් වගේ තමයි. ඉතින් ඒ හිතට උලත් එකයි, පිලත් එකයි, මලත් එකයි. යක්ෂා වෙස්යෙන් ඉන්නේ. සමහර අය ඒක ශ්‍රේෂ්ඨ කොට ගන්නවා. මම මොකටවත් බය නැහැ කියලා. බය විය යුතු දේවල් වලට බය නැත්නම් ඒක ශ්‍රේෂ්ඨත්වය නෙමෙයි. බය නොවිය යුතු දේවල් වලට බය වෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි. නමුත් අතන විකාරයක් තියෙන්නේ. විකාරයට පත් වෙලා ඉන්නේ මේ ඒ වගේ. ඒක නිදහස් වෙන්න ඕන. දැන් අපි ඔය කතා කරේ මූලික ධර්මයේ වටපිටාවක් ගැන පමණයි. ඊළඟට අපි පින්නතුන් ළඟින්ම සාකච්ඡා කරලා ගමු. ඉතින් අදවා බොහොම කාලෙකින් හම්බුනේ කතා කරමු. නේ. සම්නාසයේ ධර්මය ගැන මොකද හිතෙන්නේ?
ඔබ ශ්‍රේෂ්ඨයි.
ඔය ධර්මයේ යොමු වෙච්ච ආකාරය ගැන මම දැනගන්න කැමතියි. ඉස්සල්ලාම වනාහුවේ මහත්ය නේද?
ඉස්සල්ලාම මහත්ය ඇහුවේ. එතකොට මේ නුවමගේ ගොඩක් පොඩි. මම ඒ දවසල ස්වාමීනි මහත්තර එක්චර කැමැත්ත තිබෙන ධර්ම දේශන අහනකට.
මාගේ මහත්තර කැමැත්ත තිබෙනවා.
ඉතින් ඔබ අහගෙන ඉන්නකොට මට දවසක් හිතුණා මොකද්ද මේ කරන්නේ බලන්න
නිකන්.
මොකද්ද මේ අහන්න කියන එක? මෙච්චර උනන්දුවෙන් මොකද්ද මේ කියලා? ඉතින් මම ඇහුවා.
අපි කොහොමද ඇහුවේ නින්ද ගිහලා?
නෑ මම ගොඩක් කරනවා සවිනාස මේ අර කාර්ය බහුල හින්දා මේ ඉස්කෝලේ එකලම ගන්න යන වෙලාවට
අර මුලින්ම මහත්තයගෙන් බණ මහත්තය මොනවද අහන්නේ කියලා දැනගත්තේ කොහොමද?
එමන් ස්වාමීන් එතකොට මම ඇහුවා මේ මොනවද දැන් මෙයා කියනවනේ මට අපිට දැසට මුකුත් තේරෙන්නේ නැහැ කිසියක් කියන ඒවා. මේ ඉතින් මම ඉතින් මං කොහොමද ඇහුවා ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේගෙන් විතරයි ධර්මදේශන ඇහුවේ දවසට. අහනකොට ගොඩක් වෙලා රැයට තමයි රාත්‍රී කාලේ තමයි සම්නාස ආවේ. දවසට මම හිතන්නේ උදේට නම් ඇහුනේ නැහැ. ගොඩක් වෙලා දවල්ට මේ වැඩ කටයුතු ඉවර වෙලා එහෙම අහනවා රැයට අහනවා රැයට පැය මේක අහනකොට සම්නාස එක දිගට මහන්න හිතනවා නවත්තන්න නැතුව. මේකට ඊට පස්සේ මම ටිකක් මේ ගොඩක් අර ඇබ්බැහි වෙනවා වගේ වුණා. ඉතින් මම අහනකොට මට ඉතින් සමහර එක දවසක් වගේ මම ස්වාමීන් වහන්සේගෙන් කතා කරලා දැක්ුවා මේ මට නිකන් එහෙම දැන් මට තිබ්බ ගැටලු එහෙම කතා කරනවා මට ස්වාමීන් වහන්සේ කමට අහනක් දුන්නා දිගටම අහන්න කියලා. ඒතර දවසකදී තමයි මට මේ ඇත්තම උදාහරණය දැක්කේ. ඉතින් දැන් පස්සේ සෑහෙන
සතුටක් තියෙනවා.
ඒක කියාගන්න බැරි සතුටක්.
සතුටක් තියෙනවා. මහත්තයා කිව්ව වචනේ දන්නවද මකන්ද කියලා? අනේ ස්වාමීන් වහන්සේ මන් දැක්ක නැතත් කවන්නේ අපේ නෝන දැක්ක එක හරි ඇති නේද? මට අර ගෙදර එනකොට දාන ගෝරි දැන් එකක්වත් නැහැ කිව්වා. මන් දැක්ක වගේ තමයි අපේ නෝන දැක්ක කියන්නේ කිව්වා. ඒකනේ ඔව් මේක භාග්‍යය තියෙනවා නම් වාසනාව තියෙනවා නම් හරි
ෆෑන්
එකද සතුටක් හරි ඔය ෆූල් එකක් හැමෝට ප්‍රශ්නේ පොඩ්ඩක් මේක
මේ
ෆූල් එක දැන් මේක හරි සරල දෙයක් ඒකට අර හදවත සමීප කළා නම් දකින්න එක මහා ලොකු අභියෝගයක් නෙමෙයි. ඒක හොයන්න දෙයක් ඇත්තෙම නැහැ.
ගොඩක් දැන්ව මේ පුරව ගන්නත් නරකයි කියලා මට නම් හිතෙන්නේ.
නරකයි. හරියටම නරකයි.
මොකද මට නම් පොකැනරේ මම දැන්ුණත් මම ওই අභිධර්ම ගන්න දන්නේ නැහැ.
වැඩකුත් නැහැ.
වැඩකුත් නැහැ අතන. ගොඩක් දේවල් හොයන්න යන්නත් නරකයි. මම කරේ ස්වාමීන් වහන්සේ කියපු ධර්ම දේශනා ශ්‍රවණය කරා. මට මම මේ මතක තියාගන්න ගියේ නැහැ කවදාවත්.
එහෙම. බොහොම හොඳයි.
මේ මම මේ කියන දේවල් ඇත්තටම මේ විමර්ශනය කරලා බැලුවා. ඇත්තට මම මේ මට මතක විතර ධර්මදේ මම මේ අවබෝධ කරගත්තේ මේ කෝපයෙන්. ස්වාමීන් වහන්සේ කියපු මේ කෝපය බිම වැටෙන එකකින්. මේ වචනේ මට ඒක විතරයි මතක ඒ වෙලාවේ. ස්වාමීන් වහන්සේ කිව්වා දැන් මේ මෙතන මේ සුඩ තියෙන මේ කෝපේ බිම වැටුනොත් අනේ එච්චරයි මට මතක. ඒ වචනේ මම බැලුවා කෝපේ බිම වැටෙන්නේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේගේ කෝපයක් බිම වැටෙනක ගැන කියලා. මට එච්චරමයි මතක.
ඔබට ඒකේ වේදන හටගන්නේ කොහොමද කියලා නේද? මේක මම කරගත්ත තනයි හටගන්නේ. අනිත් කෙනාට මේක වේදන හටගන්නේ නෑ නේද කියලා. එතකොට Tamanට තේරෙනවා.
මම හිතන්න ගත්තා ඒක. ඉතින් ඒකතර ඒකයි කිව්වේ අර ගොඩාක් එහෙම ඕන් ගොඩාක් ගැඹුරු දේවල් ගැන අපි මේ අවශ්‍ය නැහැ.
මම තේ ෆෑන් එකක් ඕනේ මේ. ඒක තිබ්බන ආහාරය. ඒක නෑ ඇති ඇති. දැන් මේ කෝඩුකාරයෙක් හැටියට කියන්න බලන්න මේ අනෙක් කෝඩුකාරයන්ට මේ ගමන් මගේදී මොනවද ඇත්තටම කරන්න ඕන මේක අවබෝධ කරගන්න පුළුවන්ද තේරෙනවද කොහොම මොකද්ද ඒකට කරන්න ඕන කියලා පොඩි අදහසක් වගේ දෙන්න බලන්න.
ඕනම කෙනෙක්ට පුළුවන් ස්වාමීන් වහන්සේ මම කියන්නේ හැම කෙනෙක්ගෙම ඉන්නව ඇතුලේ. මම කියන්නේ
මම ප්‍රශ්නයක් දෙකක් අහන්න සලස්සන්නද? තාම ඇදීලා දාන්න උත්තරයක් ඕ මම බලන් ගන්න. ආන ප්‍රශ්නයක් දෙකක් මේ පුංචි දියණියගේ. නේද? ඒ ධර්මයට පුංචි දියණියක් එයා. අලුත් කෙනෙක්. ඒ වයසින් ගත්තාම ටිකක් වෙන්නේ. ඔව් ඒ ආත් බලන්න මේ ධර්මයට අලුත් කෙනෙක්. ඉතින් අලුත් කෙනෙක්ගෙන් හම්බ වෙන උත්තරේ කොයි වගේද කියලා බලන්න.
ඔයගේ ධර්මයේ අහන් යනකොට
එහෙම කරලා බලන්න. එතකොට ඒක ගොඩක් මට හිතනවා ඒක මේ
මොකද නිශ්චල වගේ වෙනවා නේ. එහෙම එකක් වෙනවා. ඒ වාහන කොට.
ඔව්. ඒක අනිවාර්යෙන්ම වෙනවා. එකක් ගන්න. දැන් මම දැන් ධර්මදේශන අහනකොට නම් මට ගොඩක් වෙලාවට මම ඇත්තටම මෙතන මම නැහැ කියලා පවා මට දැනෙන අවස්ථා තියෙනවා. මොකද මම මේ දැන් දිගටම මේක අර මට ස්වාමීන් වහන්සේ කිව්වා මේක පුළුවන් තරම් සවනික පොලිෂ් කරන්න වගේ නිකන් ගහක් වැඩෙනවා වගේ මේක පුළුවන් තරම් මේකට මේක අවබෝධ කරගත්තට පස්සේ ඕ වෙන දේවල් වලට හිත යන්නේ නැහැ. මේකම තමයි ආසාවක් තියන්නේ අර. ආසාවක් නෙමෙයි ඒක.
ප්‍රමුඛතාවය.
ඔව්.
ප්‍රමුඛතාවය. ඒක තමයි. මේක ධර්මයේ දකිද්දී ධර්මයේ දකින්නත් ප්‍රමුඛතාවය වෙනවා. ඔය බලාගෙන යනකොට මේ gedare ඉන්න වැඩියෙන්ම ඇලිච්ච කෙනා කවුද කියලා හිතුවම සාමාන්‍යයෙන් පොදුවේ කියන්නේ කාන්තාව තමයි ඔක්කොම ඇලිලා ඉන්නේ කියලා. නමුත් සමහර කාන්තාවෝ ඉන්නෝ ඒ ඇලීමේ යුතුයකම් සහ වගකීම් ටික කොච්චර සිද්ධ කරා මනසින් මේ හැම දෙයක් තුලම තියෙන්නේ අවසානේ කෙලවර දුකයි කියන එක තේරුම් අරගෙන දුක්ඛ සත්‍යය. ඉතින් මනස මෙතනින් ගලවා ගන්න ඕන කියන තීරණේ ඉන්නනේ ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙකුට හරි ලේසි ධර්මයට පරිවර්තනය වෙන්න. නේ ධර්මණිකක් රකිනා නාරින්දි දෙකුසේ මම ඔබ නිරතුරු රකිමි කියලා නය ඉන්නෝ මැනික නිවන් දකින්නෝ නය නිවන් දකින්නේ ඒකයි වැඩි දැන් අර හාවගේ කතාවයි ඉබ්බගේ කතාවයි කියලා දැන් නෝනලා මාතුරුන්ට කියන්නේ හාවා කියලා. දැන් ඕන කෙනෙක් ඕන මං හාව එක්කන් එන්න කියන එක මම බැලුවා කවුද කියලා. මොනකොට මාස්ටර් මං කියවා මේ හාව හරි ජව සම්පන්නයි හරි වේගෙන් දුවනවා. නමුත් හාව බනහන්නේ නැහැ. හාව මේක විදර්ශනා කරන්නේ නැහැ. නමුත් මේ ඉබ්බා හිමිසරේ මේ කාන්තාව පිළිස්ස මේක බන අහගෙන ඉස්සරහට ගිහිල්ලා මෙයා තමයි වින් කරන්නේ. හිමින් ඉස්සරහට ඇඳිලා. ඉතින් අපේ අය මේ අපිට කොයි වෙලාවෙ ඔක බැරිද කියලා ඉවර වෙලා කම්මැලි කමට ගහ යටට වෙලා ඉන්නවා. ඒ නිසා පොතේ ඉගෙනගත් හාව ප්‍රායෝගිකව ධර්ම මාර්ගයේ මේ අපේ පිරිමි මහත්තුරු එතෙන්ට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ළඟ පොඩ්ඩක් ශ්‍රද්ධාව මේ අඩු වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දැනුවත් වෙච්ච ස්වභාවයෙන් බලන්න යන්නේ. ඒ නිසාත් එක්ක තියෙනවා. ඉතින් ශ්‍රද්ධාවත් අඩු වෙලා තියෙනවා. ඉතින් ප්‍රඥාව මේක ඇත්ත වශයෙන්ම මේක බුද්ධ ආගම ඉගෙන ගැනීමක් හාමුදුරුවන්ට කරන සත්කාරයක් නෙමෙයි. මේක තමන්ට තමන් කරගන්න මෙහෙවරක්. තමන්ට තමන් කරගන්න ශාන්තියක් තමන් අවබෝධ කරගත්තොත් ඒක වෙන කිසි කෙනෙකුට නෙමෙයි ඒක ප්‍රතිලාභේ තියෙන්නේ තමාටම. එයාට මුළු ලෝකෙම නැති වෙලා ගියත් තමා නැති වෙලා ගියත් තමා තුළ තමාට වැඩියි ඉලිප්පිලා තියෙන සන්තෝෂයක් සතුටක් ඊට වැඩි දෙයක් තියෙනවා කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. සංකේක ධර්මයි. සංකේක ධර්මයි. ඒකට හේතුව ඒක මහා පුදුමයි. මව්පියන් විසින් දුන්නු 10 ආදයට වඩා වටින දෙයක්. අපිට මව්පියන් විසින් ලෝකයේ විසින් යම් කිසි කෙනෙක් 10 ආදයක් දුන්නද ඒ හැම දෙෙම පරද්දවන 10 ආදයක් තමයි ධර්මයේ දායාදේ තමන්ට දැනෙන්නේ. හැම දෙයකටම වඩා ඒක උත්තරීතර කොට වටිනා දෙයක් කොට සැලකෙනවා. බලන්න මහත්යෙකු ප්‍රශ්නයක් අහන්න බලන්න. හොඳට නුවණ කල්පනා කරලා අහන්න මේ මං කියලා තියෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න අය හැමෝ හරි ඥානවන්ත ප්‍රශ්න අහන්නේ හොඳයි හින්නේ කියලා ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි තුන්වෙනි ප්‍රශ්නේ විතර අහන්න ඕන හිතලා කැමරේ. හරි සැලකිල්ලෙන් ධර්ම අවබෝධය වුණයි කියලා සමහර උදවිය කියනවා. හැමතිස්සෙම යක්ෂාවේසින් ඉන්නේ. යහ ඒත් මාර ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා. සෑහෙන තර්ක විතර්ක හරියට මේ චංචල භාවයල් තියාගෙන ඉන්නේ. ඒක නෙමෙයි අපි ඇත්තෙම තියාගන්න ඕනේ නේද? ශාන්තිය නේද? හැපිනස් එකේ සතුටේ ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තරම් ධර්මයක් අපි ඉගෙන ගන්න ඕන. ඒක තමයි ධර්මය කියන්නේ. එහෙම නැතුව මහා ආවේගශීලීව කඩුව මෝරා ගත්ත මේ අර මෝඩ ආගම්කාරයෙක් වගේ වෙන්න හොඳ නෑ. දැන් අපි හිතාගෙන ඉන්නවා ආගම දහපාරක් අදහන මිනිස්සයා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ මිනිස්සයා දවසට දහපාරක් මෝඩෙක් වෙනවයි කියන එකේ අදහස් වෙන්නේ. තේරෙනවද? දහපාරක් අන්ධ වෙනවා. දවසට 10 පාරක් අන්ද වෙන 10 පාරක් ආගම දැහැරුවා. ආගමක් අවශ්‍ය කරන්නේ මෝඩයන්ට. ඥානවන්තයන්ට කිසිම ආගමක් අවශ්‍ය නැහැ. ඥානවන්තයන්ට හැමදෙස්සෙම ඔහු තුල තියෙන ධර්මය. එක වෙලාවකට පස්වතාවකට දහවතාවකට තුන්වතාවකට දෙවතාවකට යාගේ ආගම සීමා වෙන්නේ නැහැ. හැම තප්පරයකම හැම මිනිත්තුවකම හැම ගලාගෙන යෑමකම තියෙන යාගේ දැහැමි දර්ශනය. වතාවත් පහක් හයක් නෙමෙයි. ඒ නිසා මම කියන්නේ දවසට මම කෝටි 100 වාරයකට වඩා බුද්ධ වන්දනාව කරනවා කියලා. කාට හරි කරන්න පුළුවන් දෙච්චර. මොකද හැම ගලාගෙන යෑමක්ම මට බුද්ධ වන්දනාවක්. නේද? හැම ප්‍රශ්නයක්ම ධාර්මිකව විසඳ ගන්න තැන නියම ආගම. හැම දෙයක් දිහාම ධර්මානුකූලව බැලීම තුළ තියෙන ආගම ඇදහිම. සංකල්ප වන්දනාවක් නෙමෙයි. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. ඒ අයට ගැරහීමක් නින්දාවක් අපහාසයක් කරනවා නෙමෙයි. නමුත් ඉතින් ලෝකේ යථා තත්ත්වය ඒක නම් මොනව කරන්නද? ඒක අපි නිවැරදි කරගන්න බෑ. දැන් මෙතනත් ඇති විවිධ ආගම් වල ඇති උපත්ේ විවිධ ජාති ස්වභාවයන් තියෙන අය ඇති. ඒකට කමක් නෑ. මෙතන ඔක්කොම හැලෙනවා. නමුත් ඒවත් එක්ක කවදාවත් ඇලෙන්න හෝ ගැටෙන්න සාධකයක් වෙන්නේ නෑ මේක. ඒ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් කරුණාවෙන් බලන්න පුළුවන්කම තියෙනවා. දැන් අර ධර්ම අවබෝධයක් වෙන අවස්ථාවක සිද්ධ වෙන ඒ චේන්ජ් චේන දේවල් එහෙම කියන්න ගියොත් මේගොල්ලෝ ඊට පස්සේ අර ඒ වගේ චේන්ජ් එකක් කරනවා කියන්න හොඳ නැහැ. දැන් අපේ මේ නිලන්ද මහත්තයට එලා තියෙන්නේ ඒක තමයි. මොකද කරන්නේ? ඒවා දුරු කරන්න මොකද කරන්න තියෙන්නේ? දැන් හොඳයි, දැන් හොඳයි. ඉන්නේ ගොඩාක් විශ්වදකල බහැදලි කරගෙන දැන් ඉන්නවා. නමුත්
මේ මට හිතෙන්නේ දැන් ගොඩක් අය ඕක හිතාගෙනම සමහර අය ඕක දැන් මම දැන් මේක දැන් මට අවබෝධ වෙනවා කියලා හිතාගෙනම කරන අයත් ඇති කියලා මට හිතෙනවා. මට හිතෙන්නේ මේක නිකන් අහඹුවක්ද ස්වාමීන් වහන්සේ?
අහඹුවක්. පැහැදිලිවම අහඹුවක්. අපිට සිදු වුණේ අහඹුවක්. කවදාවත් මේ ඉලක්කයක් කරගෙන ගිහිල්ලා මම මෙදා දකින්නවා කියලා හිතාගෙන ගිහින්න කමනක් නෙමෙයි. ඒක අහඹුවෙන් සිද්ධ වෙච්ච දෙයක්. එදා ඉඳලා ඉතින් පරිවර්තනේ වෙච්ච නිසා ඉතින් ලක් එක තමයි. ඉතින් නොතරයි යදින්නවා වගේ තමයි.
මටත් ස්වාමීනාසේ ඒක
නොතරයි ගන්නවා. නමුත් අහඹුවක්
අහඹුව කියන්නේ මාත් ඇදේ ඉඳගෙන මට ආය කියන්නේ මම හැරුණා විතරයි ස්වාමීනා.
ඒ කියන්නේ උකට ඇත්තටම ඉරියව්වකුත් නැහැ කියලා
දැක්කනේ.
හ්ම් හ්ම් හ්ම්. ඒ වෙලාවේ තමයි change එක ආව වෙනස්ුනේ. එදා ඉඳලා එදා ඉඳලා එතන new vision එකක් දැකීමක් මොනවා හරි මේ මේ
සෑ
ඕ දැන් තෑ ලොකු වෙනසක් වුණා. මම ඉන්නවා ස්වාමීන් වහන්සේ මගේ අවබෝධ කරගත්ත එක ගැන මම සැකෙම බැලුවා. ඒක හොඳයි. ඒක
කවුරුත් බලන්නේ මොකද්ද උනේ කියලා එකපාරට. මම පරීක්ෂා කරා.
හ්ම්.
එහෙනම් මම අදටත් පරීක්ෂා කරනවා
සමහරවිට. මම මාස 6ක් විතර පරීක්ෂා කළා. ඒක තමයි වෙන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කළා. බුදුහාමුදුරන්ට ලැබිච්ච දේ බුදුරජාණන් වහන්සේ මේක තැන් තැන් වලට දාලා බැලුවා. මම විවිධ තැන් වලට මේ මනස ප්‍රශ්න වලට ගැටළු වලට මිනිස්සුගේ ගැරහුම් වලට නිඳාවන් වලට පවා දාලා බැලුවා. කොහොමද ඔන්න බලන මේකට රියැක්ට් කරන්නේ කොහොමද කියලා. එතකොට තේරුණා ගානක් නැහැ ලානක් නැහැ මෙයාට වදින්නේ නැහැ ශාරි යෝක්නේ. බැලන්නට දැනින්නේ නැහැ. ඈ නින්දා කරාට දැනෙන්නේ නැහනේ. ඈ අලාභ වුණාට දැනෙන්නේ නැහනේ. ෂෝක් නේ. අනේ කාලේ. ඊළඟ ප්‍රශ්නෙට දාලා බලන්න ඕන. ඊට පස්සේ හරි සන්තෝෂයි. දැන් නෝනා මහත්යව ඇතරලා හිටියට මහත්තුරු නෝනලා අල්ලගෙන ඉන්නේ. ඒකද වැඩි. ඒක කියන්නේ තියෙන්නේ මම ඔබ අතහැරියා ඔබත් මා අතහරින්න කියලා කියනවා. මොකද ඔබට ඔබ පිළිසරණ කරගන්න හැකියාව තිබෙන්නේ මේ වටේ තියෙන මේ කුණු ගොඩවල් අතහැරලා දැම්මම නේද? ඒ මානසික වශයෙන් අල්ලගෙන ඉන්නවා කියන එක යමෙක් ප්‍රේම කරනවා කියලා කියන්නේම ඒ භයානක දෙයක්. ඒ මිනිස්සු වෛරත් කරනවා කියන එක නේකෙම ඔප්පු වෙන්නේ. ප්‍රේම කරන හැම මිනිස්සෙම වෛරත් කරනවා. ප්‍රේමයේ 100ක් තියෙනවනම් වෛරයත් 100ක් තියෙනවා. ඒ අති භයානක. ඒ නිසා සෑම ප්‍රේමන්තයෙක්ම යක්ෂයෙක් අත්හරලා කරන්න ඕන. එහෙම එකක් තියෙනවා. යා විසින් හදාගත්ත මනෝ ධාතුවක කොටුවක් හදාගෙන ඉන්නවා. ඒ කොටුවෙන් එහාට අරයට දුවන්න දෙන්නේ නැහැ. එහාට මෙහාට යන්න දෙන්නේ නැහැ. කොහොම හරි කොටුව තුල ආරක්ෂා කරගෙන ඉන්න බලනවා. අර ගෙදර ඉන්න බල්ලව චීස් තියලා ඌනාවල පීරලා හදාගෙන ඉන්නවා වගේ. ඉතින් මේ කුට්ටුවෙන් එහාට යන්න නැති වෙන විදියට ලස්සනට වල්ලු මාල දීලා ඇඳුම් පෙළඳුම් දීලා කෑම බීලා දීලා සවාරි එක්කන් ගිහිල්ලා සන්තෝෂ කරලා කොහොම හරි කුට්ටුව ඇතුලේ තියාගන්නවා. කුට්ටුවෙන් එහාට කවුරු හරි පයින්න ගියොත් තමන් පිස්සු වැටෙනවා. එහෙම නැත්තම් වෛර කරනවා, රාණ්ඩු වෙනවා, ලොකු දේවල් සිද්ධ වෙනවා. ලොකු ෆයිට් එකක් සිද්ධ වෙනවා. තමන් කියව නොකරන්න කියලා හරි වෙනස් කරන්න හරි භෞතික දේවල් කරන්න කියන එක නෙමෙයි මේ මේක තියෙන தত্ত্বය පැහැදිලි කරේ. ඒවා ඉතින් කරන්න ඕන දේවල් එක ධර්මයෙන් කියලා තියෙනවා. ඒ යම් කිසි සම්මුති ප්‍රසාදයක් දිනා ගැනීම සඳහා ඒ ප්‍රසාදය ඇති වෙන අන්දමට කතා කරන්න කියලා තියෙනවා. ටැගි බෝබ දෙන්න කියලා තියෙනවා. ආශාර කරන්න කියලා තියෙනවා. ගුණ වයන්න කියලා තියෙනවා. ඔක්කොම කියලා තියෙනවා. ඒ සම්මුතියෙන් කෙරෙන්න ඕන. නමුත් ඒක පරමාර්ථ වශයෙන් කිසි වෙලාවක අපි අල්ලගන්න හොඳ නැහැ කියන එක කියලා දෙන්නේ. සම්මුතියේ සියල්ල තියෙන්න ඕන. සම්මුතියේ සියල්ල තිබ්බට පරමාර්ථයෙන් කිසිසක් අල්ලගන්න එපා. ඒක පරමාර්ථයක් තියෙනවායි කියලා අල්ලගන්න එපා. ඒකට හේතුව තවන්ට 2100 වෙනකන් ජීවත් වෙන්න බැරි හේතුව. මනසෙන් අහන්න ඕන මොන බැඳීමක් හරි මොන මගේ දෙයක් හරි ඒක අවුරුදු 100ක් පවත්වන්න පුළුවන් ද කියලා කාරණා. දකින්න මොන හරි කරුණක් උපදේශයක් ඔයාලට දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මෙන්න මෙහෙම බලන්න මේ එතකොට ඕක දකින්න පුළුවන් කියලා.
සමනාත මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනට මේ කැන් කරන්නේ නැති වෙලාවදී දැන් අපිට දැන් මේ ඉක්ලම් පරණ අහපු පොඩ්ඩක් හරි මොනවා හරි දෙයක් ගැන මතකයක් හරි තියෙනවා නම් එතකොට ඒව නිකන් ඒව ගැන නිකන් හිතන්න දැන් ඔය වෙන දේවල් ගැන
හිත හිතා ඉන්න තුන්
ධර්ම දැන් ඇත්තටම කියනවා නම් මේක මට දැනෙන විදිහට මේ සාමාන්‍ය පුතර්ජනය ලොකු නින්දක ඉන්නවා කියලා තමයි මට නම් හිතෙන්නේ.
ඔව්.
අනික අර ස්ලීපින් බියුටිස්ලා වගේ තමයි ඉන්නේ දැන් මේ. ඔන්න ඕකේ නැගිට්ටනම් මේ මේ ඇත්තටම මේක තේරෙනවා මොකද්ද කියන එක.
ඔව්.
ඒගොල්ල වැඩ කරාමට වුණත් පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ගෙදර මොනවා හරි උයනකොට වුණත් හරි ඒක
අනිත් ඇත්තට මේක දන්නේ ඕකෙන් අවදි වුණාට පස්සේ නැත්තම් අපි අර හීනය තුල ඉන්නකම් හීනය සත්‍යක්නේ. ඒ වගේ මේ 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 මිනිස්සු අවදියෙන් එහෙම මේ වැඩ කරන්න කියලා මේ මිනිස්සු හිතුවට මේ මිනිස්සු හීනවල තමයි දුවන්නේ. හීනේ තුල ඉඳගෙන හීනේ තමයි ඇත්තක් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අවදි වුණාට පස්සේ තමයි දන්නේ කලින් හිටියේ හීනෙද කියලා. අන්න ඒක මේ දරුවා කියන්නේ. ඒක අවදි වෙනකන් දන්නේ නැහැ දරුවෝ. ඒකයි ස්වභාවය. අවදි කරගන්න කොහොමද කියලා මේක එකක් තමයි. දුන්න උපදේශයක් තමයි. සායනාංශිකේ ගැඹුරු කරුණක් තිබුණොත් පරේෂණය කළ යුතුයි කියලා ක්ලික් කළා තිබිච්ච දෙයක් තිබුණොත් ඒක නැවත ඔව් ඒ දරුවත් කරලා තියෙන නැවත එයා අයිතයට කියන්නේ නැවත ඒක පරීක්ෂණ එක. ඒක සම්පූර්ණ ඇත්ත. සත්‍ය. අපි කලේ එහෙම. මම නම් සාමාන්‍යයෙන් ඔළුවේ මතකේ තියාගත්තොත් ඒක එහෙම යන නිසා ඒ වචනේ ඒ විදියටම ලියා ගන්න. ලියාගෙන අතේ ලියාගෙන ගිහින් ඉවර වෙන මිදුල අමදින වෙලාවට මල් පූජාවල් කරන වෙලාවට සමහරලාට මම බුද්ධ වන්දනාව කරන ගමන් ගාත ටික කියනවා මේක බල මේක ගැන හිත හිතා ගාත කියලා. කවුරු හරි එක කතා කරනවා යනවා ඇවිදගෙන මෙතන ඉඳලා අතෙන්ට කතා කරලා තව කාර්යයට කොයිවත් තැනකට යද්දී වුණත් මේක බල මේක ගැන කල්පනා කර යන මේක සික්කල ඔළුවේ ධර්ම මනසිකාරය හැමතිස්සෙම වැඩ කරන්න දෙනවා. එතකොට වැඩෙනවා ධර්මඥානය කියන එක. නේ? දැන් මේ අර ලෝභයේ ඥානෙ, ద్వේෂයේ ඥානෙ නේද? එක එක දේවල් ගැන ඇති වෙන ඥානෙට වඩා උත්තරීතරයි නේ ධර්මයේ ගැන හිතලා ඇති කරන ඥානෙ. දැන් ව්‍යාපාර ගැනම දිගට හිත හිතා ඇති කරගෙන ඇති වෙන ඥානෙට කියන්නේ ව්‍යාපාර ඥානෙ. ඒකන තමයි තීර එක. හොඳයි ඉතින්. ඒකත් දීන්න ඕන. ව්‍යාපාර ඥානෙ. ඒ යොදන්නේ මොකටද? ඒ යොදන එක ඔස්සේ නැගෙන බුද්ධියට කියනෝ ඒ අදාළ ඥානය කියලා. ව්‍යාපාර ඥානය කියලා කියනවා. ගණිතය ගැන හිතුවොත් ගණිතඥානය කියලා කියනවා. ඉතින් ඒ වගේ මේතර ධර්මයේ ගැන හිතුවහම පහළ වෙන ඥානෙ ධර්මඥානෙ. එහෙම නැතුව මේක කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක නිකන් අපිට මේ කඩේකින් මේ අපි ගන්න මේ මොනවා හරි කෑමක් ගන්නවා වගේ අරගෙන ශනිකව මේ වෙනස් කරන්න පුළුවන් එහෙම බෑ. තමාගේම බුද්ධි වර්ධනය ඥාන වර්ධනයෙන් වෙලා ඇති කරවන්න දෙයක්. දැන් අපිට පුළුවන් ද මේ හොඳ දක්ෂ ලෝක ක්‍රීඩකයෙක් ළඟ හිටියයි කියලා. මෙතෙන් ඇවිල්ලා අර කවුද ලෝකේ වේගයෙන්ම දුවන්නේ? ඇමරිකා හුසේන් බෝල්. හුසේන් බෝල් මෙතන හිටියයි කියලා. ඕගොල්ලන්ට දුවන්න පුළුවන් හුසේන් බෝල් වල. බෑනේ. එතකොට මොකද කරන්නේ? කෙනෙක් අහයි මේ මමත් මේ ඔලිම්පික් වලට යන්න ආසයි මේ මොකද මචං පොඩ්ඩක් කියපංගෝ වැඩක් යන්න දෙදී කියලා නේද දුවන්න. මේ හුසේන් බෝල් කියයි යන්න මං වගේ අර ඉස්කෝලේ ගෙදර ඉඳලා මම දිව්වා ඉස්කෝලේට. ඉස්කෝලේදී මම කෑමේකට තරඟ කළා දිව්වා. එහෙම දුවල පුරුදු වෙලා තමයි මම ඉස්කෝලේ ඉන්නේ හැමෝම පරද්දලා දිව්වා. හැමදාම මම කෑම කෑවේ දුවලා කියලා ඒ මනුස්සයා එතෙන් තා. ඉතින් අන්න ඒකම තමයි මෙතනක් කියන්න තියෙන්නේ. කාටවත් පේන්නේ නැහැ. ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් මනසින් කරපු දේ කාටවත් එකපාරට පිටින් පේන්නේ නැහැ. එයා කරපු කැපවීම ඒ ධර්මයේ නොසොයා හිටියත් හොයලා හිටියත් සමහරලාට පන්සල් වලට හැරි මේ වැඩි නොගිහින් ධර්මයට වැඩි කැමැති නැතුව හිටපු අයට තියෙන හොඳ අවබෝධයක් සමහරලාට. ඈත් පන්සලට ගිහිල්ලා නැත්නම් පන්සල් වල අපිට අවශ්‍ය කරන ඒ පවර් එක නැති නිසා. හොඳ අවබෝධයකින් ගිහිල්ලා නැත්නම් යමනාපෙන් නෙමෙයි. ඒ වගේ අවබෝධාත්මක ධර්මයක් හම්බුණා සමහරලාට ඒගොල්ලෝ ඊට වඩා ඉක්මනට ඒකේ යෙදෙන අවස්ථා තියෙනවා. හිත යටින් අවදීන් සිටිය හැම කෙනෙකුටම ලෝකයේ පිළිබඳව යම් කිසි කලකිරීමක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකය අතහැර දැමිය යුතු ලෝකයක්. මේක දුක කෙලවර කරලා හැම එකෙම පවතින දෙයක්. ඒ නිසා සදාතනික සැපයක් සතුටක් මේ කිසිම ධර්මතාවයක නෑ කියන පණිවිඩය තියෙනවා. අපි සංඥාවක් අල්ලගෙන ඉන්නේ තදින්. සංඥාවක මොනවා හරි පැටලිලා තදින් එක දිගට තියෙනකොට ඒක මහා වේදනාවක්. උදාහරණයක් වශයෙන් මේක එච්චර බර නැහැ නේද? මේක එච්චර බර නැහැ. ඔන්න මම ගත්ත හරි සන්තෝෂයි. දැන් මේ හීතලයි හරි සන්තෝෂයි. දැන් මම මේක අල්ලගෙන ඉන්නවා. දැන් මෙහෙම අල්ලගෙන ඉන්නකො විනාඩි 15 එන්න එන්න පීඩාකාරී වෙනවා. අර මුලින් තිබුණු සහනය දැන් එන්න එන්න අඩු වෙනවා. දැන් ඉතින් මේක පැය භාගයක්, මේක දවසක්, මේක දවස් දෙකක්, සතියක් අල්ලගෙන ඉන්නකොට කොහොම පීඩාවක්ද? ඒ වගේ තමයි අපි සංඥාවෙන් ගත්ත දේවල්, අල්ලගත්ත දේවල් එක දිගට මෙහෙම අල්ලගෙන ඉද්දී ඒක තුල එයා විඩාබර වෙනවා. මමත් මේ උසුලකදී ඉන්නේ, මේ වගේ අල්ලගෙන ඉන්නේ. හරි විඩාබරයි. හරි වේදනාවෙන් ඉන්නේ මිනිස්සු. මයි යක්ෂාවේශයෙන් ඉන්නේ කියලා කියන්නේ. පීඩාවෙන් ඉන්නේ. කොච්චර පීඩාවද කියනක බුදු පියාණන් වහන්සේගේ උදාහරණය තමයි කරත්ත බැඳි ගොනා වගේ කියන්නේ. ගොනු පිටින් හොයන්න යන්න ඕනේ නැහැ. තමන් විඳින දුකෙන් හොයාගන්න ගොනාගේ සයිස් එක. මේ කරත්තේ ලිව්වට පස්සේ එන්න මේ දුවා කියන වගේ මොකද්ද? හේවනල්ල පස්සෙන් එනවා වගේ ඔක්කොම තියෙනවානේ. මොකවත් මේ මේ භෞතික වෙනසක් කරගත්තේ නෑ නේද? ආර්ථිකය, ව්‍යාපාර, බිස්නස් ඒව කඩාවැටුන්නේ
නෑනේ. ඒ දියුණු වෙනවා
මිසක්. තව දියුණු වෙනවා මිසක් කඩාවැටෙන්නේ නෑ. දැන් ඕගොල්ලෝ අසාර්ථක හාමුදුරු කෙනෙක්ගෙන් බණ ඇහුවොත් එහෙම මතර මතක තියාගන්න ඕගොල්ලොන්ට කවුදක හරි යන්න වෙන්නේ අසාර්ථකට. සමහර ඉන්න අසාර්ථක වෙච්ච සාමිනහන්තලා ඉන්නවා. අසාර්ථක කියලා ගැලියට ගිහිල්ලා මහා කලකිරීමකින් ඔක්කොම වැඩන්නේ මිනි යටකටු මේ ඔක්කොම වටේ දාගෙන මේ නිකන් 18 අරන් නිකන් 750ට දීලා 710ට දීලා වගේ නිකන් මහා කලකිරුණු බණ කියන අය ඉන්නවනේ. ඒ වගේ බණක් ඇහුවොත් ඕගොල්ලන්ගේ ලයිෆ් එකේ එන්ඩ් එක එතන තමයි. සාර්ථක කෙනෙක්ගෙන් බණ ඇහුවොත් ඕගොල්ලන්ගේ ලයිෆ් එකේ එන්ඩ් එක එතන. ඕන බලන්න අපේ ජීවිතවල උනත් බලන හැමදෙරුව අසාර්ථකද අපිලිවෙලද අරමේ කියලා බලන්න කියලා. නේ? ලස්සන පන්සල හදාගෙන ඉන්නවද? හැමදෙරුවට පිළිවෙල තියෙනවද? හොඳ කළමනාකරණයක් තියෙනවද? හැමදෙරුවගේ ඒ වගේ උන්වහන්සේ සතුටින් ජීවත් වෙනවද? ගැටළු අවම කරගෙන ජීවත් වෙනවද? ප්‍රශ්න අවම කරගෙන ජීවත් වෙන එයා ශක්තිමත් වෙනවද? නැතර නැහැ කියන්නේ නේ. ලොකු දේවල් වෙන්නේ නැති එක. එයා ඒක තමයි ඥානෙහි කියන දක්ෂතාවය. අපි කෙනෙක් සාර්ථකයි කියලා අඳුනගන්නේ ඒකයි. මේ මහත්ය සාර්ථකයි කියලා බලන්නේ එයාගේ ගෙදර ලස්සනට හදලා තියෙනවා, ගෙදර ලස්සන ඩිසයින්ස් කරලා තියෙනවා, කල්මනාකරණය කරලා තියෙනවා නේ. ඒ වගේම හොඳ රැකියාවක් කරනවා, හොඳ රීති පහදු කරලා තියෙනවා, සංවර්ධනය කරලා තියෙනවා, දරුවන්ට හොඳට උගන්වලා තියෙනවා, ව්‍යාපාරය හොඳට හැඳගස්සලා තියෙනවා, දරුවන්ටත් යන්න මාවත අවදි කරලා තියෙනවා, කරුණාවෙන් ජීවිතේ ඒවා ජය ගන්න පක්ෂ වෙලා තියෙනවා. හැම පැත්තම සාර්ථකත්වය පෙන්වනවා, ප්‍රායෝගික සාර්ථකත්වය පෙන්වනවා. එතනකින් එතනකින් ගන්න ඕනේ. අනුශාසනයේ සාර්ථක මිනිසුන් නොව මා හඹාගියේ ප්‍රායෝගික සාර්ථක මිනිසුන්. එබැවින් මටද සාර්ථකත්වයේ සාගානට හැකියාව ලැබුණා. අනුශාසනයේ සාර්ථකත්වය ගැන කතා කරන මිනිසු වැඩ සමහර මිනිසු ඉන්නෝ පහුගිය දවසේ අර කවුද මේ මරදංකඩ වල යකඩ යාද කවුද එක්කෙනින් ජනාධිපතිට ගිහිල්ලා මන්ත්‍ර වගේ අදුන්නලු සියලු අභියෝග ජය ගන්න කියලා. මිනිහා ඉන්නේ පේමන්ට් එකේ. ඉතින් සියලු අභියෝග ජය ගන්න පුළුවන් නම් ඒ මන්ත්‍රේට ඒ මිනිස්සයා මොකද පේමන්ට් එකේ ඉන්නේ. මන්නම් කියනවා අරගෙන යන්න කියලා නේද? වැඩක් නැහැ කියලා. මොකද ඔබේ මන්ත්‍රේ නිසා ඔයා පේමන්ට් එකේ යා පේමන්ට් එකේ ඉන්නේ කියලා. ඒ නිසා ප්‍රායෝගික විසම බලන්න දවසක් ඇවිල්ලා එක මිනිස්සෙකුට මේ දුන්නලු මන්ත්‍රය මේක හත් දවසක් මේ එක දිගට පේ කිරීමෙන් මේ කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මටත් ඇවිල්ලා කිව්වා මේක ඇත්තද කියලා. මම අහුවා ඕක ඔබට කියලා දුන්නු එක්කෙනා මේ සෑහෙන කෝටිපතියෙද්ද යාන වාහන තියෙන කෙනෙක්ද කියලා මම අහුවා. ඊට පස්සේ කිව්වා නෑ මිනිහා කුලියට ඉන්නේ කිව්වා. මං අහව මොඩියෝ තේරෙන්නේ නැද්ද? ඕකේ කෝටිපතියෙක් වෙන්න පුළුවන් නම් ඈ කෝටිපතියෙක් වෙන්න පුළුවන් නම් ඉස්සෙල්ලා ওই මිනිස්සයා කෝටිපතියෙ වෙනවනේ මම කියලා. ඊට පස්සේ කල්පනා කරලා කියනවා ඊක තමයි නේද ගානස්ස. කියන්නේ කල්පනාව නැතිකම. ඉතින් අර ඒ වගේ ඒවත් දරුවට මේ අවබෝධයෙන් පස්සේ එහෙම මොනවා හරි තව ප්‍රගුණ කරන අතර මොනවා හරි පොඩි පොඩි දේවල් තියෙනවද පිටගෙන සිතිවිලි එහෙම පහළ වෙනකොට මොකද කරන්නේ දේවල් අතර
මට දැන් ස්වාමීනාගේ ප්‍රශ්නයක් වුණා. ඒක මට හිතෙන්නේ නිකන් ගොඩක් දැන් මං ගෙදර
වෙලා චේන්ජ් එක නිසා
නිකන් රැහැයියෝ වගේ ඒක ගොඩාක් තාම එක දවසක් මේ ඒ සද්දේ නිකන් හරි දරුණුවටම ආවා.
හ්ම්.
මම බය වුණේ ඒකට. මේ ඒක හැමතිස්සෙම මට දැනුත් තනවා. හැමතිස්සෙම දැන් මම කායි කර කතා කරනකොටම හැමතිස්සෙම ඒක ඇහෙනවා. මට හිතෙනවා මම
ඒ සෝත විඥාණයට අවධානය යොමු කළා. සෝත විඥාණයට අවධානය යොමු කළාම තමයි ඒක වෙන්නේ. දැන් මම උනත් දැන් අවධානය යොමු කරොත් අර නිහෙන බවත් එක්ක කීං ගන්න සම්පයක් කියන බලන් ගන්න. මේව නෙමෙයි අර ඉන්ද්‍රියන් වලින් තොර වූ වාසය එකනක අර ගොඩක් කලකට අර ගොඩක් අය එක එක ඉන්ද්‍රියන්නේ මුල් කරගන්නේ. එතකොට සමහරලාට මේ කන මුල් කරගත්ත කෙනෙක්ද දන්නේ නැහැ. ඈ වැඩියෙන් ශබ්දයේ පැත්තට යොමු වෙච්ච රස වින්දනයක් තිබුණු කෙනෙක්ද දන්නේ. එතකොට එයා කම් පැත්තට තමයි වැඩියෙන් නැඹුරු වෙන්නේ. එතකොට එයාට අනිත් ඔක්කොම ඉන්ද්‍රියන් වලින් පහළ වෙන දෙයට වඩා මේ කනේ හටගන්න මේ නිශ්ශබ්දතාවයත් එක්ක මේ විඥානයේ ඔස්සේ දැනෙන දේ තමයි එයාට ප්‍රබල වෙන්නේ. සමහරලාට ඇස මුල් කරගත්ත කෙනාට එයාට රූප සම්බන්ධයෙන් ගැටලුව හටගන්නේ. විඥානයේ මුල් කරගත්ත කෙනාට එයාට විඥානයේ දැනුමත් එක්ක ඇති වෙන ප්‍රශ්න හටගන්නේ. කය මුල් කරගත්ත කෙනාට එයාට කය නිකන් කටුවානේ කටු කටුවානේ වගේ සිවුම් මේ ලෝමගස් කැලින් එන එකත් එයාට දැනෙනවා. වැඩි අවධානය යොමු වෙච්ච ඒවා. ඒ නිසා අර මේ ඒ ඉන්ද්‍රියන් වල ප්‍රමුඛතාවයන් ලබා ගැනීම කියන එක අඩු කරගත්තාම හොඳයි. මේ මොකද ධර්මයේ ප්‍රමුඛතාවය ගොඩනැගීච්ච තැන හොඳයි. මේ අනිත් එක මේ සිතිවිලි ආදී විසඳන්න යන්න ඕනේ නැහැ. මොකද නගරයක් මැදින් යද්දී අපේ ගමන අපි යනවා මිසක් වටේ මිනිස්සු පිටියට කමන්නේ නැහනේ. අපි ඒගොල්ලන්ගේ ගහින් ගලා අපි ගමන යනවා. වැඩි කියා කරන්න ඕනේ නැහැ. අපේ මමත්වයෙන් තොර වූ විචිකිච්ඡාවක් නැත්තා වූ කිසිවකට නොරවටෙනා වූ උජුපටිපන්න භාවයක් ඍජු බවක් තියෙනවා. ඒ ඍජු භාවය තුළ සන්තෝෂයෙන් ඉන්නෝ ඒ ටික භුක්ති විඳින්න පුළුවන්. දැන් යමක් කොච්චර දැක්කත් කොච්චර පෙවුනා මොනතරම් හිතනත් ඒ තුළ මමත්වේ නැති නිසා ඒකේ තියෙන වේගය බොහොම ඉක්මනින් අඩු කරන්න පුළුවන්. සමහරවිට ප්‍රශ්නයක් ඇඩියට යමක් දැනුණත් පදින් ඒක දවසක් යනකොට දෙකක් යනකොට ඒක නිකන් හේදිලා ගිහිලා මතකම නැතුව ගිහිලා තුනීම වෙලා තුනී වෙලා ගිහින් මේ සංසාරේ මේ ඒ ඉන්ද්‍රයන්ට මුල් තැන දෙන්නේ නැතුව ඉන්නකොට ඒක මග යනවා. අතටින් පොඩ්ඩක් තව ඉස්සරහට තව කියන යනකොට ඔය වගේ තත්ත ඒ තව ක්ලියර් වෙනවා, පැහැදිලි වෙනවා. නැත්තම් සමහරවිට කංකීන් ගාන හීතලට සීතල වැඩි වෙනවා. ෂූන් ගාන ප්ලේන් එකේ වෙනකොට කංකීන් ගාල යනවා. හරියවාලෙන් කන්ද ගැර ගන්නවා. මේකට ආයෙවාලා හුලම් පුම්බනවා කන් වලින්. එතකොට පිටේ නිතර තමයි කන්ද කෑගෙන තමයි කන්නේ. මම එක දවසක් බලන එක පාටම කූ සත්‍යයන් නැතු ගියා. මොකද නිකන් ප්ලේන් එක එන්ජින් වත් නැතර වුණාද කියලා. ඊයම් මිනිස්සු කතා කරන මෙහෙම මෙහෙම වෙනවා විතරයි. මොකක් හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. පස්සේ බලනකොට මේ ප්ලාන් බ්ලොක් වෙනවා. ඒකනේ. ඊයාලේ වගේ මට වඩා මේ දරුවගෙන් ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න. ඔය එයාත් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඕගොල්ලන්ට පච කෙලින් එකක් නැහැ, බොරු කියන එකක් නැහැ නේද? හාමුදුරුවෝ කියලා එක්තරා මේ දේශකෙක් වෙලා බොරු කියනවත් දන්නේ නැහැ. කියන්න බෑ නේ මේ කියනවනේ. ඒ නිසා මේක පොඩ්ඩක් අහලා බලන්න. බොරු කියන එකක් නැහැ. මොකද ඒ තුමිය පිළිකර ගන්නෙත් නැහැ නේද? පන්දල් හදන්න ආධාර ඉල්ලන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. අපි ආධාර ගන්න බොරු කියනවත් දන්නේ නැහැ. කියන්න බෑ. වැඩිපුර දානය ගැන කතා කරනවත් දන්නේ නැහැ. චෛත්‍ය ආදා ගන්න හරි ධර්මශාලාව හදා ගන්න හරි. ඉතින් ඒ වගේ කෙනකින් අවියාජව ගන්න පුළුවන්. හේ තමන්ට ලැබුණු අවකාශය මග අරින්නත් දැන් බොහොම පොඩි වෙලාවක් තියෙන අපි අම්බුරු දවස් කීපයක් වැඩ ඉන්නේ නේද? ප්‍රයෝජනෙ ඉක්මනින් ගන්න ඕන. තමන්ට උමනාවක් ඇත්තටම තියෙනවා නම් කරුණාවෙන් තමන්ට ඇත්තටම විසඳ ගන්න ඕන දේ කරුණාවක් පෙරදරි කරලා අහන්න ප්‍රශ්නයක් ගන්නවන්නේ නැහැ. තමන් ඉන්න තැනින් එහාට යන්න. ප්‍රශ්න හදලා අහන්න එපා. තමන්ගේ මනස චේන්ජ් කරගන්න අහන්න දැනුමට ගන්න නෙමෙයි. දැනුම වැඩක් නෑ.
මම ධර්මදේශනා මාස 3ක්වත් ශ්‍රවණය කරේ නෑ ස්වාමීන් වහන්සේගේ. මම දන්නේ ඒක ඇයි මට එහෙම එච්චර ඉක්මනටම සමහර අය අවුරුදු ගණන් එහෙම ශ්‍රවණය කරන ඇත්ත ඉන්නවා. මේ මට ඇත්තට මට ගොඩක් මම හිතන්නේ මට ගොඩක් මම එකක් මට දැනුම කියන දේ තිබෙම නෑ. මම ඔය ස්කෝල් ඉගෙන ගත්ත ගාත හැර මම කිසිම දෙයක් දන්නේ නැහැ. එකක් වෙන්න ඇති මට මගේ මොකද අර නිකන් ඒකනේ කියන්නේ ගොඩක් පොඩි අයට මොකුත් නැති හින්දා පුළුවන් කියන එක අවබෝධ කරගන්න. ඉතින් මටත් එහෙම දේවල් ගොඩක් තිබ්බේ නැහැ. මේ ඔයා හරි වා කියන විදිහට අර මේ අර මොහොතේ ඉන්න එක මොහොතේ ඉන්න
ඒ මොහොත වගේ අවධානය
ඒ එකෙන් ශ්‍රවණය කරනකොට නේ අනිත්තර තව එකක් දැම්මා ඔයගොල්ලන්ට දැන් කේන්ති එහෙම යනවා නම් අර ඒ දැන් කේන්තියක් ඕක එනකොට නිකන් සමහර අයට එන්න නිකන් ඇඟේ නිකන් අර කුපුරනවා වගේ කේන්ති එන වෙලාවල් තියෙනවනේ. එතකොට ඒක එනකොට ටක්ගල දැනගන්න. ඒතරින් නිශ්ශබ්ද වෙන එකත් හොඳයි. දැන් පස්සට කේන්තියක් යනකොට ඒ ගැන දැනගන්න දැන් මට කේන්තියක් ඇවිල්ලා තියෙන බවවත් ඒකත් හොඳයි ඒක. පොඩි කාලෙකම මගේ වැඩ ටිකක් පිළිවෙලට තිබ්බා. يعني මම හැමදේම පුරුදු වෙලා තිබ්බ පිළිවෙලට කරන්න. ඒක මම පොඩි කාලේදම තිබ්බ දෙයක්. මම ඒ කියන්නේ හැමදේම ඒ ළමයින්ගේ දරුවන්ගේ කටයුතු ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි මම ධර්මදේශන අහන්නේ. මම ඒගොල්ලන්ගේ වැඩ කිසිම දෙයක් මේවා කරේ නැහැ. ඒ ඔක්කොම හැමදේම ලස්සනට කරලා ඉපස්සේ මම මට පුළුවන් වෙලාවදී ඒක ඇහුවා. අනිතේ මෝඩක වාහන යනකොට ආන්බල වෙලාවක් ඒ අවශ්‍ය නැහැ. විනාඩි 5ක් වුණත් ඇති නේද දෙයක් දැන මේ සමනාතිගේ ධර්මදේශන ශ්‍රවණය කළා.
හාමුදුරුවර කිව්වේ අප කෝප්පි අරගෙන ඉවරලා දැන් අපි මේ ඔයා මොකද්ද දකින්නේ මේ අල්ලගෙන ඉන්නේ මොකද්ද? හාමුදුරුවෝ අතාරින්න ඕන දෙයක් තමයි.
ඔව්.
ඒතකොට අපි අතාරින්න ඕනේ දැන් මට හිතේ අපි මේ දකින්නේ සිනික වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒක තව පොඩ්ඩක් වැඩ පිළිකරනවා. මේ ඊට මෙහෙම මට ඇත්තටම
මට මතකම නැහැ. මම ඒක අවුරුදු 2015 දෙන්නත් මට ඒ ධර්මදේශනාව කිව්වේ ස්වාමීන් වහන්සේ. දැන් අපි බලමු දැන් ඕගොල්ලන් හිතන්නේ මෙතන උනේ මෙතන තියෙනවා මේ
ඒ දේශනාවේ දිනේ එහෙම
මට මතක නැහැ.
2015 හත්වෙනි මාසේ දෙලි මාසේ 14 9 වෙනිදා
අනේ මොළු 2015 හත්වෙනි මාසේ
ඔව්
මේ දවස්වල කියන්නේ නැතිනේ මහත්තයට මේ දේශනාවේ කියලා. එතකොට මහත්තයට මේ මතක.
70 මාසෙ තමයි.
මට මතකයි ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ධර්ම දේශනාව අහන්න කියලා. මම ඒක ඇහුවා දෙතුන් පාරක් අහුවා. ඒක ආයේ දෙම අත ස්වාමීන් වහන්සේ දුන්නේ ඒක සමතනද මේක අහන්න. ස්වාමීන් වහන්සේ කිව්වේ කො මේ පීඩිසි කෝපය දැන් මේක හිතන්න ඔයගොල්ලෝ මේ කෝපේ මෙතනින් මේක බිමට වැටෙනවා මට එච්චරයි මතක. එච්චරමයි මට මතක.
හාමුදුරුවෝ කියන්නේ දැන් මේ කර මේ කරගෙන මේ කරගෙන මොකද්ද ඩෙඩ් එකට හාමුදුරුවෝ මේ කරගෙන හාමුදුරුවෝ කියන්නේ දැන් මේක අපි අතාරින්න කියලා. අපි අල්ලගෙන ඉස්සාව ඉන්න තරම් දුක තියෙන්නේ කියලා. දැන් එතකොට මේ හාමුදුරුවෝ මට හේරුනේ හාමුදුරුවෝ උදාහරණයක් ගත්තේ මාව. කියන්නේ මම තමයි මේ මං මාව තමයි මම මේ අල්ලගෙන ඉන්නේ. මම කියන සංඥාවෙන් මම අල්ලගෙන ඉන්නවා. ඒක අතහැරිය කියන එක අහපොත ඒක තේරුම් ගත්තොත් හරියට තවත් එහාට තේරෙනවා. කියන්නේ
මම එතනදී ඒක මම ඇත්තට මට එතනදී විදර්ශනාවක් කරන්න හම්බුන්නේ නැහැ. ඒ වෙලාවේදී මට එතනදී උත්තුම කරන්න හම්බුන්නේ නැහැ. මම දන්න එක මම දැන් ස්වාමීන් වහන්සේ කියන විදිහට මම ඒක කියන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ට මට ඒක. මොකද ඒක මම කරොත් ඒක ලොකු
මම හිතන්නේ ඒක නෙමෙයි දැන් හාමුදුර අද්ද කිව්ව එක.
ඔව් ඒක ඒක සමාන විදිහක් තමයි ස්වාමීන් වහන්සේත් කිව්වේ.
මට ගොඩක් දේවල් අතහරින්න පුළුවන්. මම විසින්නේ මේ අර විසක් කාඩ් එකෙත් තියෙනවනේ නේ විසින් වෙත. ලෝකේ හැම දෙයක්ම යවන්නේ සෙන්ඩ් කරන්නේ එහෙමයි විසින් වෙත. දැන් මෙතන විසින් වෙත නෙමෙයි. විසින් අතාරින්න වෙනවා. වෙත නිර්මාණය වුණු දෙවෙනි පාර්ශවයක් හැදෙනවා. දෙවෙනි පාර්ශවයක් මේ යොදලා අපිට කරන්න පුළුවන්කම තියෙන ලෝකෙ දෙයක් අතහරිනවනම් මේ බාහිර ලෝකෙ දෙයක් අතහරිනවනම් මේක බාහිර ලෝකෙ දෙයක් අතහරින දෙයක් නෙමේ තමා තුළම තියෙන තමා කියන අවස්ථාව. එතකොට විසින් ඉඳලා වෙත දක්වා එන්නේ නෑ. විසින් කොහොමද කියන්නේ ඒක ඈ අර මේ ගොඩක් අර අපේ එතන එහෙම අහපු ප්‍රශ්නයක් තමයි. ඒක පොදුවේ ගොඩක් දෙනෙකුට ඉන්නවා. මේ ඇත්ත මේ විලාසෙනි මොකක් හරි මේ මනසේ සමාධියක් වගේ එකක් නිකන් සිතිවිලි නැතුව ඉන්න එකක් වගේ එකක් නිකන් පුරුදු කරන්න ලෑස්තිලා ඉන්නවා මේ පිරිස. ඒ කියන්නේ යම් යම් භාවනා උපදේශක ස්වාමින් වහන්සේලාගෙන් ලැබිච්ච උපදෙසුත් එක්ක. එතකොට තමයි ලැබිච්ච යම් මානසික සුවයක් එක්ක සමහර වෙලාවට විඳිමින් එක්කෝ විඳෝමින් එක්කෝ දරාගෙන. එයා ඔහි ඉන්න යම් කිසි සුවයක් මුල් කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඒ තුලම එහෙම ඉඳීම ධර්ම අවබෝධය කියලා කියන්න බෑනේ. ඔව්. මොකද මේ පරිසරය ඇති වෙන්න ඕන. දැන් දකින් නැතුව මවාගෙන ඉන්න එකයි දකින් එකයි කියන්නේ දෙකක්නේ. දකින් එකයි මවාගෙන ඉන්නවයි කියන එකයි දෙකක්නේ. ඉතින් අපිට වෙන රටක් ගැන මෙහි ඉඳගෙන ඕනනම් අපි නොගිය රටක් ගැන අපිට සංකල්ප ඇති කරගන්න මෙහි ඕනනම් ඒ රටේ සංකල්ප ඇති කරගෙන මෙහෙම ඉන්න පුළුවන්. දැන් අපි ගිහිල්ලා නැත්නම් ඇමරිකාවට ඇමරිකාව මේ වගේ කැනඩාව මේ වගේ කියලා හිතන් ඉන්නවා. ඒක ඉතින් හැබැයි පුජ්‍යලයා ඔස්ට්‍රේලියාවේ කැනඩාව ඔළුවේ ඉතින් ධර්මයේ එහෙම වෙන්න ඕනේ නැහැ නේ. පුජ්‍යලය මමත්තේ ඥානේ ලෝකෝත්තර. මවාගත් එක ලෝකෝත්තරව තියාගෙන එයා ඉන්නවා. ඊට පස්සේ කියනවා ආ ඒක තියෙනවා මට පේනවා කොහොමද? නිකන් දැනුම තුල විතරයි. ඒ නිසා අපේ මුළු ආත්මයම යන්න ඕන කැනඩාවට. එහෙම නැත්නම් අමරිකාට උදාහරණ. ඊට පස්සේ තමයි ඊට පස්සේ දැන් අපි ලෝකෝත්තරව හරි නිසංසලව හරි සීතලේ ඉන්නවා කිව්වහම දැන් මෙයාත් ඉතින් අර ඥාණයෙන් හරි සීතලයි හරි හොඳයි කියලා හිතාගෙන ඉඳලා වැඩන්නේ අර කෙහෙට ගියපු ගම හිතන්න ඕනේ සියලු දේවල්ම નિરાයාසයෙන් ඒ පරිසරය ලැබෙනවා මම ඉන්නේ
මම අර කිව්ව කතාව කිව්වා මේ දැයි යම් කිසි දෙයක් එතන සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච දේ නැවත ආපහු යන්න පුළුවන් කම
එන්න ආයි දැන් මෙහෙමයි ඉතින් කාර් එකක් දෙපාරක් මිලදී ගන්න බෑනේ එකපාරක් මිලදී ගන්න ගත්ත දවසේම හරි හැපි එකක් තියෙනවා ඒකේ සුවඳ තියෙනවා අලුත් සුවඳ තියෙනවා වටේ කැරගෙනවා කට්ටියට පෙන්නනවා පොඩ ෆොටෝ එකක් ගහලා තියෙන FB එකේ අදාර මේ කාර් එක පරණ වුණා මේ කාර් එකම තියෙනවා හැබැයි අගයක් නැහැ නේද දැන් විවාහ වෙන දවසේ කොහොමද විවාහ වෙච්ච දවසේම නේද හරි අගේ අලුත් මලමාලියක් ගෙනාවා කියලා හරි වටිනවනේ ඉතින් ඔය මලමාලි තුන් මාසයක් කාර් මාසයක් පරණ වුණාම ඒ යෝ යෝ ගේනවා තේක එහෙම කියන්නේ නැහැ මොම වහන්තරු නෝ සමහරලාට ඒක මම දන්නේ අපි මේ ඔස්ට්‍රේලියාන ටිකක් ඔක බොහොම හොඳට මේන්ටේන් කරගෙන ඉන්න ලංකාවේ නම් ඒ ගලන් ඊට පස්සේ එතනින් ඉවරයි ඊට පස්සේ වෙරාව ටිලි කතා නම් මම මොකුත් කියන්න ඕනේ නැහැ ඔය ඉන්න තරම් කෙටිය ගහන ෂෝට ගහගෙන ඉන්න ඉතින් මේ අගේ නැති වෙනවා නමුත් ඒක ආගේ දන්න කෙනා දන්නෝ ඒ තුල වාසය කිරීම තුල මොන තරම් ශාන්තියක් තියෙනවද යම් ප්‍රමාණයක් ධර්මයේ අහද්දී එයා ධර්මයේ තුල වාසය කරනවා ධර්ම සාකච්ඡාවක් කරද්දී ධර්මයේ තුල වාසය කරනවා ඒක තවත් අර වාක්‍ය වගේ ඒක ක්ලීන් කරගන්න පුළුවන් පිරිසිදු කරගන්න පුළුවන් දැන් අපි නගරයකට උඩින් එක පහට දුක් ගල ගුවන් යානයේ මෙල්බන් වලට වැටුණා වැටුණාට පස්සේ හැබැයි මම දන්නේ පාරවල් ටික ඒ නිසා අපේ ඉන්න කට්ටිය හැමදෙරනේ අතන පෙන්නන්න එක්කන් යන්න මෙතන පෙන්නන්න එක්කන් යන්න හරියන්න කියලා අන්න අවබෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ නගරය ගැන අපි උඩින් වැටිලා ඊට පස්සේ ක්ලීන් කරගන්න එක පැහැදිලි කරගන්නවා. ක්ලියර් කරගන්නවා. ක්ලීන් කරගන්නනේ. ඒ නිසා අපි ක්ලියර් කරගන්නවා. ඒක අර මා බුදුරජාණන් වහන්සේ වුණත් කල්පනා කරා මේක අවබෝධයද කියලා. කල්පනා කරලා බැලුවහම තැන් තැන් වලට දාලා මනස බැලුවහම ඔව් මේක තමයි ශ්‍රේෂ්ඨ අවබෝධය. පස්සේ මේක ලෝකයට කියන්න පටන් ගත්තා. ඍජුව තමා දෙස තමා බලන්න තමාට තමා මුණ ගැහෙන දවසට තමා හමු නොවනු ඇත. නැත්තම් මට මා හමු වූ දවසට මොකක්ද කියන්නේ? ඔබට ඔබ හමු වූ දවසට ඔබට මා හමු නොවනු ඇත. ඒක තමාගෙම ඇතුලේ දෙන්නේ කීපු කතා බහක් වගේ ටිකක් පේන්නේ. ඔබට ඔබ හමු වූ දවසට ඔබට මා හමු නොවනු ඇත. ඒවාම දෙන්නේ එක්කෙනෙක් කියන කතාවත් තව එක්කෙනෙකුට වගේ පේනුනට මේක එක්කෙනා තුළම. ඔබට ඔබ, ඒ කියන්නේ තමන්ට තමාම මුණ ගැහුණු දවසට මා කියන එකක අදහස් වෙන්නේ මමත්වය. මා හමු නොවනු ඇත. එතන මමෙක් කවු වෙන්නේ නැති වෙන්නේ. නිවන්පුරේ සුවය වේදනාවෙන් තොරවයි යා ගන්න. මොකද මමත්වයෙන් තොරවයි දකින්නේ. ඉතින් එයා ඒකට කැමතියි. මොකද මේ ඉන්ද්‍රියන් කියන රැවටීමෙන් එහා වාසය කරන්න එයා කැමතියි. එයාට පේනවා පේනවා නෙමෙයි, ඇහෙනවා ඇහෙනවා නෙමෙයි, දැනෙනවා දැනෙනවා නෙමෙයි, ජීවත් වෙනවා නෙමෙයි, කනවා කනවා නෙමෙයි, ඇවිදිනවා ඇවිදිනවා නෙමෙයි, ලැබෙනවා ලැබෙනවා නෙමෙයි, නොලැබෙනවා නොලැබෙනවද නෙමෙයි. ඒක එච්චර කියා කරීමක් ස්වභාවයක් නැහැ. පහක් වලක් කොලක් වලාකුලක් වගේ යම් මේ ස්වභාවික ලක්ෂණයක් විතරයි ඒක පවතින්නේ. ඒ නිසා ඉතින් මම භුක්ති විඳිනවා මට වෙනවා කියන සීමාවෙන් තොරව ඒ ගලා යෑම තියෙන නිසා ලොකු ශාන්තියක් තියෙනවා. හැබැයි යා සම්මුති පරමාර්ථ හොඳට අඳුනනවා. සම්මුති පරමාර්ථ අඳුනනවා. ඒ නිසානේ අපි කහිරෙන් ලයිට් එක පත් වෙනකන් ඉඳලා මාරු වෙන්නේ. සම්මුති පරමාර්ථ අඳුනන්න නැත්තම් අතේ පුජ්‍යලයක් නැහැ කියලා රෙඩ් ලයිට් එකේම ගියා බෝ. පොලිසියෙන් අතර ගලාම සදේ පුජ්‍යලේ කාත්‍රා කියලා ගන්න. වතා පුජ්‍යලා නැති වුණාට කවන්නේ දඩේ ගෙවල යන්න ගියා. ඒක තමයි යන්නේ. ටිකක් මේක අනවබෝධය කරගෙන නේද? එහෙම වුණොත් 28 වෙනුත් එහෙමවත් කරන්නේ නැහැ. හරි ෂෝ. එන්නේ. මේක හරියට අර මේ දරුවා කියපු වගේ විදර්ශනා කරන්න විදර්ශනා කරගෙන ගිහපු වෙලා යනකොට තමයි මේක පත්තු වෙන්නේ. හරියට මේ ඉලක්ක කරලා විඳින්න පුළුවන් එකක් නෙමෙයි. යන්න පුළුවන් දණක් නෙමෙයි. දැන් අපිට මෙහෙ ඉඳලා සම්මුති ගමනක් යන්න ඕන නම් සිටි එකට යන්න ඕන නම් සිටි එක කියලා මැප් එක ගහලා ඒකට යන්න පුළුවන් ඒ පාරේ. මේක එහෙම යන්න බෑ. අද පෙදාලුවට නම් මොකුත් භාවනාවක් උදව්වක් උන්නේ නැහැ කිව්වනේ.
මම භාවනා කරේ නැහැ. එනකොට මට දැන් විදර්ශනාවත් භාවනාව.
විදර්ශනාව භාවනාව. විදර්ශනා භාවනාව. තව කරලා තියෙන මොකද්ද විදර්ශනා භාවනාව? විදර්ශනා භාවනාවෙන් තමයි මම නේනේ හැමෝම නිවන් දැක්කේ. එකක් අතක තියාගන්නවා. හැමෝම නිවන් දැක්කේ විදර්ශනා භාවනාවෙන් කියන එක මතක තියාගන්නවා. දැන් මේ දැක්ක නේනේ. මේ දරුවා මොකද දන්නේ නැහැ කියන්නේ මම හරි ලේසි වෙලා තියෙන්නේ නොදන්නකම. නැත්තම් ගොඩාක් භාවනා පන්ති අරකයි මේකයි ඔක්කො ගේම කියලා ඔළුව අළු අවුල් වෙච්ච අය. එතකොට අරහාමුදුරු මේ හාමුදුරන්ට වඩා හරි සිල්වත්ව පේනවනේ කියලා සිල්වත්කමට ගන්නව ටිකක්. ඒ හාමුදුරන්ට මේ හාමුදුරන්ට වඩා උපාධි තියෙනවනේ. ඒකත් ගන්න. ආ මේ හාමුදුරන්ට වඩා ඒ හාමුදුරු හරි ජනප්‍රියයි. මේ හාමුදුරු නිකම් පොඩි ප්‍රාඩෝ එකකින් ඇවිල්ලා බණන් කිව්වා. අරයා ලීමෝ මොනවද හැමර් එකකින් ඇවිල්ලා බණ කිව්වේ. ඒකත් ගන්නවා. ඉතින් අපි හැමර් එකක් බැලුවා නේද? මේ හැමර් එකකට වඩා හොඳ එකක් බල්ලා ෆොටෝ එකක් ගහගෙන මේ ඉතින් ඒ නිසා මේ බලාගෙන ඉන්නවා. ඉතින් ආදි වශයෙන් මෙයා කල්පනා කරනවා අර හාමුදුරු වයෝවෘද්ධයි උන්වහන්සේ හරි පණිවරයෙක් කියලා. ඔය වගේ හේතු නිසා මේ ඔළුව පැටලෙනවා. මම නම් ඒ කාලේ මට පුජ්‍යලයාගේ වැදගත්කම නැහැ, වයස වැදගත්කම නැහැ. මට කියන එක ඔළුව කඩාගෙන යන්න දෙන්න ඕන ආයි. දැනෙන්න ඕන මට පොඩි කෙනාද, ලොකු කෙනාද, ආගම මොකද්ද, ගිහියෙක්ද, පැවිද්දෙක්ද, ගොඩාක් පිළිගන්න කෙනෙක්ද? අපිට සමහර අය හරියට මේ පුෂ්කර අහවල් කෙනා බලන්න කොච්චර බිලි ගැනීමක් තියෙන මොන තරම් උගත් හාමුදුරු කෙනෙක්ද එයා ෆලෝ කරන්නේ. එයා උගත් තමයි. එයාට මට කමන්න, මට තේරෙන්න කියන්න ඕනේ මම. මට තේරුණ දවසට මම ඒක පිළිගන්න. ඕන වෙලාවක තේරුම් ගන්න සූදානම් විවෘත භාවයක් තියෙනවා. නමුත් පුජ්‍යලානුගතව මෙහෙම පිළිගන්න සූදානම් මේක ඉන්නේ නැහැ. මොන දෙයක් කිව්ව පිළිගන්න. මට ප්‍රත්‍යක්ෂ වුණ දෙතර මම ඒක බාර ගන්න. මොකද අනේ එතන තියෙන්න ඕන මහා හස්ති රාජයේගේ අර බට ඇතෙක්ගේ යුද ඇතෙක්ගේ කඩාගෙන බිඳගෙන පෙරලගෙන යන විවෘත ඥානයක් තියෙන්න ඕන. වේගවත් භාවයක් ඍජු ප්‍රතිපන්න භාවයක් තියෙන්න ඕන. හැබැයි සත්‍යයට ශනේන් දන නමන ගුණේ තියෙන්න ඕන. අපිත් එහෙමයි. ගිහිය වේවා පැවිද වේවා තර්ක කරනවා, වාද කරනවා, මොන අභියෝග වුණත් තර්ක කරනවා. නමුත් සත්‍ය හමු වෙච්ච තැන, තේරිච්ච තැන මමත්වයෙන් ඒක බොරුයි කියන්නේ, පෙරලන්නේ. තමන් දිනන්න ඕන නිසා කියලා කවදාවත් ඒකට මේ සත්‍ය ඉක්මවා කතා කරන්නේ නැහැ. අනේ එතන ඉන්නවා. මුදු බව තියෙනවා, අනතිමාරී බව තියෙනවා, උචුපටිපන්න භාවය තියෙනවා, ඥායපටිපන්න භාවය තියෙනවා. හරි මාවතට වැටුනහම එයා ඒ මාවත පිළිගන්න ස්වභාවයක්, ඒ මාවතේ ගමන් කරන ස්වභාවයක් තියෙනවා. කියන්නේ ජීවිතේ වෙනස් කර ගන්න ස්වභාවයක් තියෙනවා. මොකද එයා බණ අහන්නේ එයාගේ ආත්මේම වෙනස් කරගන්න, එයාගේ දුකින් නිදහස් කරගන්න. දැන් මේ දරුවට මේක ඉක්මනට අවබෝධ වෙන්න හේතුව එයා දන්නේ නැහැ කියලා කිව්වා. ඇත්ත තත්ත්වය තමයි නොකියපු ජීවිතය පිළිබඳව යම්කිසි අවබෝධයක් දුකක් හිත ඇතුලේ තිබිලා තියෙනවා. ඒකයි කාටවත් නොකියපු, ඒක මාත්‍යයට නොකියපු, පවුලේ අනිත් අයට නොකියපු මොකද්ද දුකක් සංසාරේ පුරුද්දකට සහ මේ ජීවිතයේ තමන් නුවණ මෙහෙයවීම නිසා මට මේ ලෝකේ මොකක් හරි විමුක්තියක් තියෙන්න ඕන. හැබැයි දැනගෙන හිටියා මේක ධනෙ නිසා, බලය නිසා, ඇඳුම් පැළඳුම් වලින්, වලලු මාන වලින් මේක විසඳෙන්නේ නෑ කියලා දැනගෙන හිටියා. ඒකයි වටින්නේ. ඒ වෙනස වෙන්නේ එහෙම තමයි. තුන් මාසයක් කියනක ගැන කාලේ ඉතාම කෙටි කාලයක්. මේ කාලේ බලනකොට එක දිගට ධර්ම මාර්ගයේ දුන. හැබැයි විනෝතුන් වුණත් එක දිගට සතියක් වෙහෙස වුණොත් පුළුවන්. ඒ දිගටම වෙන මුකුත් නෑ. දැන් අපි සති භාවනා කරන්නේ. තනි කර ධර්මය අහනවා, මෙනෙහි කරනවා, අහනවා, මෙනෙහි කරනවා, බලනවා, විදර්ශනා කරනවා, සතියක් එක දිගට කරා. දැන් අපි එහෙම භාවනා කරලා තියෙන දවස් ඉතින් මේ පියවරෙන් පියවර පියවරේ සිහිය විතරයි ගෙනිච්චේ. ඒ අන්න ඒ කැපවීම කරන්න කියන්නේ. නැත්තම් ඔබ සාමාන්‍ය පෙළ යන, උසස් පෙළ යන, විශ්වවිද්‍යාල උපාධියක් ගන්න වෙච්ච මහන්සිය මේකට යොදන්න මේක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේකේ වටිනාකම උපාධි 1000කට වඩා වැඩි. අපේ නිරන්තර මාන්තේ ඉස්සරහට එන්න ඔයාලා මොනවද තියෙන රසය කියලා බා කතා කරන්න පුළුවන්. කමන්නේ දැනුත් අපි කතා කරන්නේ. ඒකම තමයි මේ අපේ වෙබ් අඩවිය හදාගෙන ඇප් එක හදලා මේ ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන සෑහෙන්න ධර්මයේ වෙනුවෙන් එහෙම රක් කරලා අවබෝධයක් තුළ ඉන්න. දැනුමට එන්න එපා, දැනුමට වචන වලට එන්න එපා. වචන වලට ගිහිල්ලා වචන වලින් එහාට වැඩිච්ච ස්වභාවික ගුණයක් තියෙනවා. අන්න ඒ ගුණයට පෙවිසිලා එතනින් අපි හිතලා කතා කරන්නේ නැතුව එතනින් ගලාගෙන එන වචන වලට අපි ඉඩ දෙන්න ඕන. එතනින් ගලාගෙන එන දැක්මට, ගලාගෙන එන දර්ශනයට ඉඩ දෙන්න ඕන. ඉඩ දුන්නට පස්සේ තමයි අපි සැබෑම ස්වභාවයේ එළියට එන්න පටන් ගන්න. ඒක හොඳ නම් හොඳ විදියටයි, නරක නම් නරක විදියටයි. ඒක තමයි වැදගත් වෙන්නේ. එතෙන්ට ඕපන් කරගත්ත ස්වභාවයක් තියෙනවා. ආයි දැනුමටත් යනවා. ඒ නිසා අර ඕපන් කරගත්ත ස්වභාවයට යන්න. විවෘත කරගත්ත ස්වභාවයට එන්න. ඒ තුල ඉන්න සැක හිතන්න එපා. එතන හිස් දෙයක් නිසා එතන වටින්නේ නැහැ කියලා හිතන්න එපා. හිස් බව තමයි මේකේ වටිනකම. නිදහස තමයි මේකේ වටිනකම. ශූන්‍යත්වය තමයි මේකේ වටිනකම නේ. ශූන්‍යත්වය කියන්නේ ඇහෙන් දගෙන ශූන්‍යත්වයවත් මිනිස්සු හිතන එකවත් නෙමෙයි මෙතන. අර කිසිවකට නොමැදෙන නිරෝධ සහගත ස්වභාවය තමයි ශූන්‍යත්වය කියන්නේ. ඒක තමයි අත්විඳින ස්වභාවයෙන් එහාට ගියහම තමයි ඒකේ නියම ශාන්තිය තියෙන්නේ. අත්විඳිනවා කියන තැනට ආවහම සංඥා වෙනවා, වේදනා සංඛාර වැඩ කරන්න පටන් ගන්නවා. ඒකොට අත්විඳිනවා කියන එහාට ගියපු ගමන් නේචයකට කනෙක්ට් වෙලා පටන් ගන්නවා. එතකොට සාධාරණත්වයේ අසාධාරණත්වයේ ඔබ හදන්න ඕනේ නැහැ. නේචයක විසින් ඒක කියා දෙනවා. ඔබ හදන සාධාරණත්වයට අසාධාරණත්වයට ධර්මයට අධර්මයට යන්න ගියාම මේක මමත්වයේ එකක් වෙනවා. හැබැයි ඒ නිසා ඒක නේචයකට ඉර දෙන්න මම හදන එකට යන්න එපා. මම හදන එකට යන්න ගියාම රෆ් වෙනවා. එතකොට ඒක හරි බර වෙනවා. ඒක පුජ්‍යලානුකරණය වෙනවා. පුජ්‍යලානුගත වෙනවා. ඊට පස්සේ මම බණ අහනවා, මම ධර්මයේ තුල ඉන්නවා, මම ධර්මයේ දන්නවා කියන තැනට එනවා. එතකොට ඒක නිකන් ඔළුව අවුල් වෙන හේතුවක් වෙනවා. ඒ නිසා ස්වභාවයට එඩ දුන්නහම නේශේක විසින් එතකොට මම දන්නවා, මම ධර්ම අවබෝධය කරනවා, මම ධර්මයේ කියනවා, මම ධර්මයේ අහනවා නෙමෙයි. ඒකම ස්වභාවයක් හැටියට ඒක ක්‍රියාවලකින් දරෝ පුජ්‍යලසින් දරෝ හඳුනා ගන්නවා. මොනවාද මම අස්තේ
නේ මාචෝ නාස් දැන් මම ගොඩක් වෙලාවට වාසය එක්ක කතා කරනවා, තියෙන ගැටලු සාකච්ඡා කරනවා,
ලන්ච් ටයිම් එකේ කතා කරනවා.
මගේ ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් එහෙම මට එහෙම ලොකු ගැටලු තියෙන පුද්ගලෙක් නෙමෙයි. එකක් අර අපේ ඕනා කිව්වාගේ එයාට ළමයි 3ක් නෙමෙයි ළමයි 4යි.
හතරයි මෙයාත් එක්කනේ.
ඉතින් අර ඔක්කොම සියල්ල මට කරලා දෙනවා ඔක්කොම ටික. ඉතින් ඒකින්ද මට ඒ පැත්තේ එහෙම ගැටලුකුත් නැහැ. මට තියෙන එකම ගැටලුව තමයි පිළිවෙල වැඩිකම. ඒක මට කරදරය සමහර වෙලාවට.
දැන් ඔයා හිතාගෙන හිටියට නෝනගේ ළමෙක් මම කියලා නෝන හිතාගෙන නැහැ නේද ඔයා එයාගේ ළමෙක් කියලා.
නෑ මං කිනික සම්මුතිය විතරයි.
ඒ නිසා ඔයා දැන් මාත්‍යා ගමෙන් මිදිලා ළමෙක් කියලා නෝනට. මං හිතන්නේ ඔය ළමා ගමිනුත් මිදුර නම් හරි කියලා.
නෑ නෑ මං අපේ ආමුණා කිව්වේ මම. නෑ ඒක මේ මගේ දැන් පෞද්ගලිකව මගේ සම්මුති ජීවිතය තුළ මට එහෙම විශේෂ ගැටලුවක් නෑ. ඒ කියන්නේ මම ධර්ම මාර්ගයට යොමු වීමත් එක්ක තමයි ඒක වුනේ. ඊට කලින් මට ගොඩක් කේන්ති ගියේ ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. ඒ කියන්නේ මට තේරුණා මගේ ලොකු වෙනසක් සිද්ධ වුණා කියලා. නමුත් මම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑ කියලා මම දන්නවා. නමුත් ධර්මයේ ප්‍රත්‍යක්ෂ නොකළාට මගේ හිතේ ලොකු සැහැල්ලුවක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මම අර ප්‍රත්‍යක්ෂය කියන එක හැමතිස්සම අල්ලන්නේ යනවා. ඒ කියන්නේ ඒක කලින් තිබ්බා. ඒ කියන්නේ මේක අල්ලන්නේ නැනවා මේක මේ මට සාක්ෂාත් කරගන්න ඕනේ කියලා දෙයක් මට තියෙනවා මගේ හිතේ. නමුත් පසුව දැන් මම මෑත කාලීනව ගොඩක් කලාවට මේ ඒක ගැන මම එච්චර හිතන්නේ නැහැ. මොකද මම දන්නවා මේක සිහිනයක් ඉන්නේ කියලා. ඉතින් මේ මායාව ඇතුලේ මම මේක හිතුවත් මම මායාවට මම වැටෙනවා කියලා මම දන්නවා. ඒ කියන්නේ මම මේක ප්‍රත්‍යක්ෂ කළා කියලා මට හිතුනොත් එහෙම මම ඒත් මේක මායාව ඇතුලේ මම කියන මම ප්‍රත්‍යක්ෂ වුණා කියලා මම හිතන දෙයක් උනේ නැහැ කිව්වත් එහෙමයි මම ඒ තුල
වැඩි 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 ඕවගේ ඕනන දෙයක් ඕවා ගිහිල්ලා ගන්න යන්න එපා. දැන් එක්තරා පිරිසක් ඉන්නවා ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි අරකට නෙමෙයි අරකට නෙමෙයි අරකට නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මොකක්ද ඒක? නෑ මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි අරකට නෙමෙයි අරකට නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි අරකට. ඉතින් බන ඕක බඩක් දෙක ඕනම දෙයක් ඕවා ගිහිල්ලා ගන්න එපා. දැන් අරකට නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි අරකට නෙමෙයි මොකද බං ඒක නෙමෙයි මේක නෙමෙයි මේක නෙමෙයි ආකන්න නෙමෙයි හරි යකඩ මිනිහගේ වැඩේ ඉවරයි දවසම ඉවරයි ඒක නෙමෙයි මේක නෙමෙයි අර ගන්න මේක හරි යකඩ ඒක බුදුම මේක මම හිතන්නේ එතකොට අපි අර ඒක නිකන් ට්‍රැක් අවුට් ගිහිල්ලා ගත්තා වගේ තියනේ එහෙම කන්නේ බං කියන්නේ එක ප්‍රායෝගික தත්ත්වයට ආවම අර ඒ සංඥාවත් ඒක පුපුරා යනවා. ඊට පස්සේ නැතර අර අරම කියනකම් අපි කනෙක් මේ නේචකට කනෙක් වෙන්නේ නැහැ. ශ්‍රේත නිර්වාණයට කනෙක් වෙන්නේ නැහැ. මොකද ඒක ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි අරකට නෙමෙයි මේකත් නෙමෙයි. ඔකත් අනිත් මේකත් අනිත් මේකත් අකරක මානේ කාලතා දුකයි නේද? ඒක එහෙමනම් යා ඒක ප්‍රායෝගිකත්වයට හිමීතර පෙරලනවා. දැන් සමහර අය ඉන්නවා මං ඔකට මුකුත් කියන්නේ නැහැ නිහඬව ඉන්නවා කියලා කියන අය ඉන්නවා. එතකොට එතන මේ සද්දේ වතු වෙලා ඉවරයි. සමහර අය ඉන්නවා මං ඔකට මුකුත් කියන්නේ නැහැ නිහඬව ඉන්නවා කියලා වචන ප්‍රකාශ කරන්නේ කෙලින්ම ප්‍රැක්ටිකලි යනවා නියම කුන්නෝ කියලා ඉන්නවා. දැක්කනේ දෙන්නෙක් ඉන්නවා. දැන් මෙතනත් එහෙමයි. මේ ඔක්කොම අනිත්‍යයි කියලා හිතන පුජ්‍යලයක් ගියොත් එහෙම ආ මම මේව ඔක්කොම අනිත්‍යයි කියලා හිතලා ඉන්නවා. ආයි කෙනෙක් ඉන්න කෙලින්ම ඒක එහෙම අනිත්‍යයි කියලා හිතන එක තුළ අනිත්‍ය ප්‍රැක්ටිකල් ප්‍රායෝගික වෙනවා. ප්‍රායෝගික වෙච්ච ගමන් එයාට අනිත්‍යයක් නැහැ.
සෝවාට ඉඩ දෙන්න කියලා
සෝවාන්නත් කියන්නේ. ඔව් සෝවාට ඉඩ දෙන්න කියලා කියන්න පුළුවන්. කවුද ඉඩ දෙන්නේ? අස්වාභාවික පුජ්‍යලයක් නොවේ නම් සාර්ථකයි. ස්වභාවයට ඉඩ දෙන්නේ මමද? ස්වභාවයමද? ස්වභාවය කියලා දෙයක් හිතන්නේ මමද? ස්වභාවය තුළ මම ඉන්නවද? මම තුළ ස්වභාවය ඉන්නවද? අන්න ස්වභාවය කියන්නේ ස්වභාවය තුල මම නැත්නම් මම තුල ස්වභාවය නැත්නම් අන්න ස්වභාවය කියන එක අපිට ඉන්ද්‍රියන් වලින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වභාවය අල්ලන්න බෑ, ස්වභාවය විඳින්න බෑ. විඳිනවා නම් ඒක ස්වභාවය නෙමෙයි. එතකොට ඉන්ද්‍රියන් වල දැවෙන 1000 කාලය තුල දැවෙන 1000 එයා නිවාගත්ත කෙනෙක්. එයා ඔළුවට ඕනෝන්ට වැඩිය දීලා මේක ඔළුවෙන් මේ ඩිසයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ නිර්වාණය කියන්නේ. තේරුණා නේද? ඒක ඔළුවෙන් මේක ඩිසයින් කරන්න කිව්ව පිස්සු වැටෙනවා. මමත් මේක ඔළුවෙන් ඕනෝන්ට වැඩිය මේ හදලා මේගොල්ලන්ට මේක ඔප්පු කරන විදියට කියන්න ගියොත් එහෙම මටත් මේක කියා ගන්න බැරි වෙනවා. මොකද හේතුව දැන් මේ තියෙන දේ ගැන කියන්න පුළුවන්. මම මේක ගැන කියන්න පුළුවන් මට. ඒකෙත් කට්ටුකල් එකේ ඉන්න සද්දේ කියන්නත් පුළුවන්. මේක ගැන කියන්න කොහොමද? ධර්මය අහුවහම ජීවිතය පරිවර්තනය වෙනවා කියන එක තායි වෙන සාධකයක් ඕනේ. දැන් මේ නිහඬියාව ඔබට නිහඬ වෙන්න කියලා පුෂ් කරලා ඕඩර් එකක් දීලා කරපු වැඩක්ද? අවබෝධය තුළම මනස එතෙන්ට පැන නැගපු ගමන් සියල්ල බ්ලැන්ක් වෙලා ගියා. ඕක සදාතනික තැනින් අවබෝධයකින් පරිවර්තනය වෙනවා. එක මොහොතක ඥානයට දැනිච්ච ඒ ගුණය නිසා සියල්ල මොහොතකට නිවිලා ගියා. ඒක ආධ්‍යාත්මය තුළින් ඉන්ද්‍රයන් හයටම අවබෝධයෙන් යථාවබෝධයෙන් ඒ නිහඬියාව පැනනගට පස්සේ අන්න එවැනි නිහඬියාවක් ගැඹුරු ආධ්‍යාත්මය තුළ සමස්ත ලෝකය කෙරෙහිම වැඩ කරන්න පටන් ගන්නවා. ওই සුළු මොහොතකට ඇත්තට දැනුණ ඒ නිදහස් වීම හැම දෙයක් එක්කම වැඩ කරන ගැඹුරු ආධ්‍යාත්මය තුළින් පැනනගිනවා කියලා කියන්නේ එයා මොනතරම් සැහැල්ලුවෙන් ලෝකය පරිහරණය කරන කෙනෙක්ද, පවතින කෙනෙක්ද කියලා බලා ගන්න පුළුවන්. දැනගන්න. දැනුම වැඩි වුණාම එයා දැනුම ඔස්සේ ගිහිලා නොයෙකුත් විදියට දැනුම කියන්නේ හරියට අර සැක කරන්න පුරුදු වීමනේ. සැක කරන්න පුරුදු වීම. දැන් CID කාර්යයේ කසාද බඳගත්ත නෝන කෙනෙකුට හරි අමාරු. CID කාර්යය පුරුදු වෙන්නේ හැම තිස්සෙම සැක කරන්න. සමාජයේ තියෙන පවුල් ආරවුල් අරමුණු ඔක්කොම එනෝනේ අර මිනිහසෙට. ඉතින් ඒ මනුස්සයට සමහරලාට තමන්ගේ නෝනා කෙරෙහිත් ඒ වගේ අර විෂන්ස් දර්ශන ඇති වෙනවා. ඇති වෙලා ඒ විදිහට බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකල හරි පීඩාවකින් ඉන්නේ. ඇයි? හැමතිස්සෙම CID කාර්යයක් බලන්න. ඒ වගේ ධර්මයේ දිහත් එහෙමයි. විවිධ දේවල් දිහා සමහරලාට තැන් තැන් වල ගිහිල්ලා බණ වලට අහු වෙලා භාවනා වලට අහු වෙලා නිකන් වරුව නරක් වෙලා එහෙම කරගෙන ආපුවාමත් හැම දේ පිළිබඳවම තැකෙන් බලනවා. එතකොට හොයා ගන්න බෑ. ඒක ඒව දුරු කරගන්න කියලා කියන්නේ. ඉතින් මේ පීඩ පොදුවේ හැම පරාසයටම කතා කරන්නේ. හරි වැදගත්. ඉතින් ඔබට ඔබේ වචනයක් ඉදිරිපත් කළා ඔබටම උත්තරයක් හඳුනගෙන ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉදිරිපත් වෙන්න. ඊට පස්සේ ඉන්න අපේ ඔව් කතා කරන්න.
ශූන්‍යත්
ඔබ අඳුරන ශූන්‍යත්වය ඉස්සල් පැහැදිලි කරන්න. එතකොට මම ඒක හරිනම් හරි කියන්නම්, වැරදි නම් වැරදි කියන්නම්.
මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ අපි මේ ඇහෙන අපේ ඉන්ද්‍රියවන් වලින් ගන්න එක ගන්න දේවල් අපි ඇතුළට අරගෙන ඒක මමත්වයත් එක්ක යන්නේ නැති තැන ගන්නෙ නැත්නම් එතන මට තේරෙන විදිහට ශූන්‍ය කියලා මට හිතෙනවා. මම වැරදුද පුළුවා. ඒකද එහෙම නැත්නම් වෙන දෙයක් තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ
නැතුවම ගන්න දි
යත්ද
ඔබට උත්තරේ හම්බුණාද? ඔබ හරි. කර්ම භාවනාවක් හදලා ඔයත්තන්ට දුන්නා නම් මෙච්චර හාමුදුරුවන්ට අපහසුත් නැහැ, ඔයත්තන්ට අපහසුත් නැහැ. කර්ම භාවනාවක් හදන්න ඕනේ. එන පුජ්‍යලයා දෙක මෙහෙම කරගන්න හොඳයි. දැන් තියාගන්න මේ නලල මුදුනේ සිහිය. හරි. දැන් 1යි 2යි 3යි 4යි 5යි 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි කියලා ගණන් කරා. කන්සන්ට්‍රේෂන් අනම්මන ඔක්කොම හම්බෙනවා කියන්නේ. ඒ ඔක්කොම කර්ම භාවනා. ලෝකේ භාවනා ඔක්කොම ටික හැදිලා තියෙන්නේ පොඩි සිද්ධාන්ත දෙකක් යටතේ. භාවනා කෝටි ගණනක් තිබුණා. සිද්ධාන්ත දෙකක් යටතේ තමයි සියලු භාවනා කරන්නේ. ඒ තමයි නාම රූප දෙක. ඒ කියන්නේ නාමයක් ලබා දෙන රූපයක් අරමුණු කරගන්න. ඒ කියන්නේ පොයින්ට් එකක් තියෙනවා. එදෙන්ට අපි මානසිකාරයේ වඩන 1 2 3 4 හරි ඕම් ශිවා ඕම් බ්‍රහ්මන් ඕම් මම් මම් බුන් ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. සාම රූප දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕනම භාවනා. ඒක අර නාම රූප දෙකේ තමයි වචන වෙනස් වෙනවා. මේ අරමුණු කරන ස්ථානය වෙනස් වෙනවා. අරමුණු කරන නල්ල මැද වෙන ප්‍රයිස මුදුන වෙන පුළා, නාය මුදුන වෙන පුළා. නේද? උලන්තවරන් තන වෙන්න පුළුවන්, මහට් එක වෙන්න පුළුවන්, වර්ණයක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, රූපයක්. සහ නාමයක්. අරගොල්ලෝ නාම රූප දෙයක් තමයි ඒගොල්ලෝ කොහේ ගියත් ගස්තන්නේ. ලෝකෙ තියෙන හැම අනිත් ආගම්වල තියෙනවා. මොච්චර ආගම් වෙනස් වුණත් නාම රූප දෙක තමයි ගැස්ටන්නේ. සිංහා කියන බ්‍රහ්මන් කිව්වහම බ්‍රහ්මන් ළඟට යනවා කියලා කියනවා. ගෝඩ් කිව්වහම ගෝඩ් ළඟට යනවා කියලා කියනවා. ඒ කියන දෙයියෝ ළඟට යනවා කියලා තමයි ඒගොල්ලෝ ඒක කියන්නේ. එහෙම වැදුවහම දෙයියෝ තමයි දන්නේ යන දිහා. අපිට කියන්න තියෙන ඔබේ මනස මොන තරම් ඝන වෙනවද, ඒ තරමට ඔබ පහළට යනවා, ඔබේ මනස මොන තරමට පොදු කරගන්නවද, ඒ තරමට ඔබ සැහැල්ල වෙනවා. ඉතින් මේ මම මම කියන එක කර තියාගෙන ඉන්නව ගොඩක් අය. මම මොනව කර තියාගෙන ඉන්නවද දන්නේ නැහැ. මේ මම මම ඒකෙන් තමයි මම මේ ඔගේ පෞරුෂය කියන එකක් කියලා එකක් හදාගෙන තියෙනවා. පෞරුෂයක් නෙමෙයි, මම ගොංකමක් අල්ලන් ඉන්නවා වගේ වටේ. ලනු දිසා වටේම තියෙන ලනු ටිකකට ගහගෙන මිනිහා හිතනවා ඇති ලොකුවට මේ දෙයක් යට ගහගෙන වටේ ඉන්නවා කියලා. යන මිනිසුන්ට තමයි පේන්නේ මනුස්සයා පිස්සෙක් කියලා. වටේ තියෙන ලනු කැලියට ගහගෙන ඉන්නවා. ඉතින් ඒ ලනු පිස්සයි අර ඇතුලෙන් ඉන්න පිස්සයි අතර වැඩි වෙනසක් නැහැ. ඇතුලෙන් ඉන්න පිස්සත් වටේම තියෙන දේවල් ගැට ගහගෙන ඉන්නවා. ගැට ගහගෙන අපි ශ්‍රේෂ්ඨයි කියලා හිතන් ඉන්නවා. ඇති වැඩක් නැහැ ඒක. ඕම් තමයි හැටි. කියලා කිව්වට තේරෙන්නේ නැහැ නේද? පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මේ මගේ බිරිඳ, මේ මගේ දරුවෝ, මේ මගේ යාළුවෝ, මේ මගේ ගේදොර ඉර කඩන් කියලා අල්ලගෙන ගැට ගහගෙන ඉන්න එක ගොං කමක්ලු, මෝඩ කමක්ලු. බාලෝ විහඤ්ඤති. බාලයා හිතන දෙයක්ලු. ඉතින් ඒ වගේ බාලයෙක් ඔබේ ආධ්‍යාත්මයේ ඉන්නවනම් නිග්‍රහ කටයුතුයි. නින්දා කටයුතුයි. කිසි දෙයක් නැහැ. මේ 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 ගේවල් දොරවල් මොනවද තිබ්බත් මේ ස්වභාව ධර්මයේ යන්නේ ඇසි පිහයි යන්නේ. ඒ කොහේ හරි ගහගෙන යන එක ග්‍රහ තාරකාවක් කොහේ කඩාගෙන වැටුණු මූදර. මේ මිනිසුන්ගේ ඔක්කොම සීන ඉවරයි. කරාය එළි වෙනකොට පවුත් නැහැ. යනවනේ පහුගිය කාලෙත් ඒ ග්‍රහ තාරකාවක් ගියා ලංකාව විතර එකක් ළඟින් ගියා. ඊගාම වැටුණා නම් මූදර. මොකද වෙන්නේ? නිවන් දකින්න එතකොට කලබල හරියන්නේ. ඉතින් ඒ නිසා මේ අපි අතහරින්න කියන්නේ අර නිතරම බනවල කියන දේ නැවත නැවත අපි මතක් කරන්නේ. අතහරින්න කියන්නේ අපිට අයිති දේවල් නෙවෙයි අපිට අයිති නැති දේවල් අතහරින්න කියන්නේ. කියන්නේ හිතේ. මෙන්නින් මොලේ. දැන් බාහිරිනුත් මොලේනුත් නෙමෙයි මේක අතහරින්න ඕන මේ ඔබේ මොලේ මේ සියල්ල ඔබට අයිති නැති බව දන්නවා. ඒක අපිත් දන්නවා. හැබැයි ඔබේ හිත දන්නේ නැහැ. හිතෙන් අතහරවන්න ඕනේ. තේරෙනවද? හිතෙන් අතහරවන්න. හිතෙන් අර ඉන්න පුජ්‍යල නාමයේ අත්තරාම පුජ්‍යල නාමයේ අල්ලගෙන ඉන්නේ කවුද මම? මම නිලන්ත. නිලන්තට තමයි තියෙනවා නම් තියෙන්නේ නැත්නම් නැත්තේ. නැති නිසා දුක් වෙන්නේ, තියෙන දේ ගැන සතුටු වෙන්නේ, ආඩම්බර වෙන්නේ, තියෙන දේ රැක ගන්න උත්සාහ කරන්නේ, නැති දේ එකතු කරන්න උත්සාහ කරන්නේ තියා. හරියට තේරුම් ගත්තොත් එහෙම මාරේ ඇවිල්ලා අහනවා තව ඔයාගේ කියලා ඔයා හිතන් ඉන්න සා පෙන්නන ඔප්පු ඊට පස්සේ තමයි කියන්නේ මගේ කියලා හිතාගෙන හිටියා හැබැයි ඔප්පු නැහැ. ඔප්පු නැත්නම් අයිතියක් නැහැ. සිවිසෙන් එකේ ගෙයක් හදාගෙන ඉඳලා මිනිහා එනියගේ ගේ කියලා හිතාගෙන ඉඳලා පොලිසියෙන් ඇවිල්ලා අල්ලනකොට ඔප්පු ඉල්ලනවා. නැහැ. ඒක දෝෂ කරනවා. ඒ වගේ කවදක හරි මාරේ ඇවිල්ලා ඔප්පු ඉල්ලනවා. ඔප්පු ඉල්ලුවාම ඔප්පු නැහැ. මාරේ ඔක්කොම ඩෝසර් කරලා දාන. ඔප්පු තිරප්පු තියෙනවා තියාගන්න. බාහිර ඔප්පු නෙවෙයි. මේ ස්වභාව ධර්මයෙන් ඔබට අයිතිය ලැබෙන්න ඕන. ස්වභාව ධර්මයෙන් අපි කිසි දෙයක් මිලදී අරගෙන නැහැ. අපි ඔක්කොම අරන් තියෙන්නේ ගවර්නමන්ට් එකෙන් විතරයි. ප්‍රාදේශීය සභාවෙන් විතරයි අරන් තියෙන්නේ. මිනිස්සුයෙක්ගෙන් විතරයි අපි අරන් තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් අපි ජලයටවත් හිරු එළියටවත් මහ පොළොවටවත් අපි ගෙවීමක් කරන්නේ නැහැ. ඒසං සබාධාමේ අයිතිය ලෙසම. මේ සත පහක් වටින්නේ නැති අබෝජිනස්ලා හිටපු මේ දැන් වටින තරන්නේ. ඒ තිටිය මාරි ගිහිල්ලා තමන්ට විඳින්න පුළුවන් ප්‍රමාණයක් ගිහිල්ලා කණුවක් ඉඳලා අයිති කරගන්න තිබිච්ච ඉඩ. එතකොට ඔබ දන්න ඔබ සියලු ධර්ම කරුණු දන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ මනස දන්නේ නැති එකනේ. ඉතින් මනස අවබෝධ කරගන්න. මනස අවබෝධ කරගන්න. සමහර අය නුවණ දන්නේ නැහැ. ඉතින් නුවණ දන්නේ නැති වුණාම නුවණ ඉස්සෙල්ලා අවබෝධ කරවන්න ඕන. ඊට පස්සේ මනස අවබෝධ කරවන්න ඕන. මනසත් අවබෝධ කරගුවාම හරි. නැති වෙනවා. හරි වතුර තියෙනවා. මාතේ උත්තරේ හම්බුණානේ. අනේක නිකන් දැක්කනේ උත්තර. ලැබෙන විදිය. වාචිකවම හැම දෙයක් යා යුතු නෑ. එච්චරයි ප්‍රශ්න විසඳලා නම් එච්චරයි. හැමදේම ප්‍රතික්ෂේපකයක් වෙනවා කියන එක නෙමෙයි. ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ ප්‍රතික්ෂේපේ ගොඩනගාගත්ත කෙනෙක් නෙමෙයි. අත්හරිනවයි කියන එක අත්හරිනවයි කියන එකක් නැහැ අතහැරපු කෙනාලයි. නේ? අත්හරිනවයි කියන එකක් නැහැ අතහැරපු කෙනාලයි. සියල්ල අත්හරින්නේ මෙතන නිකන් අත්හැරීම නෙමෙයි මෙතන කතා කරන්නේ සියල්ල අත්හැරීම. සියල්ල අත්හැරිය කෙනෙකුට අත්හැරීමක් කියලා දෙයක් නැහැ. මේ කොටසක් අල්ලගෙන කොටසක් අත්හරින ස්වභාවයේදී තමයි මේ අත්හරිනවයි කියන ක්‍රියාවලිය තියෙන්නේ. එයා කොටසක් අල්ලගෙන කොටසක් අත්හරිනවා. කියන්නේ යමකින් යමක් පිරිසුදු කරනවා. කෙනෙක් විසින් කෙනෙක් ගේ මනස පිරිසුදු කරනවා. මේක කෙනෙක් විසින් කෙනෙක්ගේ මනස පිරිසුදු කරනවා නෙමෙයි. ඒ පිරිසුදු කරන දෙයි කෙනයි ඔක්කොම ටික අත්හැරලා දාන එක පාන. සබ්බ සංඛාර සමතෝ කියන්නේ ඒක සියලු සංස්කාරකයෝ ඉතුරු නැතුව අත්හරින එකම සංඥාවක් එයා ළඟ තියාගන්න නැතුව එයා අත්හැරලා දාන. ඊට පස්සේ ඒක ගැඹුරින් හිතන්න ඕනේ. ගැඹුරින් ඒක නුවර අවධානය යොමු කරනකොට ඒ අවශ්‍ය කරන වෙනස් වීම මොලේ සහ ඥානෙ ඇති වෙලා එතෙන්ට මනස ඥානෙ පිබිදෙනවා. ඇස අවදි කරනවා. හැමදාම කරන්න ඕන දෙයක් නෙමේ. කරුණක් පිළිබඳව විදර්ශනා කරන්න ඕන. ඒ කරුණ අවබෝධ වෙනකම්. ඈ කට්ටක් අකුල යනවා නම් ඒ කට්ට ගැන අවබෝධය ඇති කරගෙන ඒ කට්ට උගලන්න ඕන. කට්ට එළියට එනකම් කටේ ඊට ආවසේ ආයි මේ අතුරු කට්ටෙන් හාරහාර ඉන්නවද අපි කකුල් වේදනාව පහව ගියා නම් එතනින් විදර්ශනාව ඇති වෙනවා. ආයි නිකන් මේ වේදනාවක් නැති කකුල් නිකන් ඉන්න ගමන් බල බල ඉන්නවා. ඒක බල වේදනාව නැත්නම් යාගේ කකුල් දෙක ඔහෙ තියෙනවා. ඉතින් ආනන්ද බලන්න. එතකොට වේදනාවක් නැත්තම් මනස ගැන අවධානය යොමු කරන්න උවමනාවකුත් නෑ. වේදනාවක් නැති යටිපතුළු දිහා බලන්නේ නෑ වගේ. වේදනාවක් දුකක් තියෙන තැන තමයි දුක්ඛ සත්‍ය තියෙන්නේ. ඒ දුක හැදුනේ කොහොමද? ඒ දුකේ නිරෝධය මොකද්ද? ඒ දුකේ නිරෝධ වන්නේ කෙසේද? ඒකත් ඉතින් තියෙන්නේ අර සත්‍ය අවබෝධය වෙනකම් විතරයි. ඊට පස්සේ යාට දුකක් නෑ. සමුදයකුත් නැහැ, නිරෝධයකුත් නැහැ, නිරෝධ මාර්ගයකුත් කියලා දෙයක් වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. එයා කෙලින්ම නිරෝධයම තමයි වාසය
අම්පියම් අන්තරයට ගිහිල්ලා ෂණික සතුට වල ගත්ත තමයි. නමුත් මේ හිත
අර උපේක්ෂාවක මැදක තියෙන රාවිට ඊට වැඩිය කියන්න බැරි එතන දෙයක් තියෙනවා කියලා මට දැනෙනවා.
ඔබට සතුටුයිද දැන්? සඳි දුන්න දෙයට සතුටුයිනේ. ආ දරන් ධර්මයට ඡන්දේ දුන්නාම සන්තෝෂ වෙන්න පුළුවන්. ආනන්ද හැඳුනන ඡන්දේ දීලා සතුටු වෙනවා. ඔබට සතුටු වෙද්දී සමහරවිට ඡන්දේ දීලා දුක් වෙනවා. දැන් ධර්මයට ඡන්දේ දුන්න නිසා සන්තෝෂයෙන් ඉන්නවා. තියෙන දැන් ඔය අපිට මේ කායික ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒව ඉක්මවන්න බෑ. ඒක ඒ ස්වභාවයක් තියෙනවා. කායික මේ බඩු කිම්මක් තියෙනවා. ස්වභාවයක් තියෙනවා. ඒ ඒව වළක්වන්න බෑ. ඒක සාමාන්‍ය කායික ලක්ෂණය තුළ තියෙනවා. රාගය වුණත් ඒක දුරු වෙන්නේ මානසික රාගය. ඒක ශාරීරික හෝමෝන ක්‍රියාකාරීත්වය තුළ තියෙන දේවල් ඒවා තියෙනවා. ඒවා යාගේ ප්‍රවණතාවය අනුව යා ගන්න ආහාර පාන අනුව ඒ පෝෂණකාරී තත්ත්වය අනුව තමයි යා තුළ තියෙන්නේ. ඒක බාහිර දැන් අපි නිරන්තරයෙන්ම මානසික හා කායික ස්වභාව ධර්මයේ මේ හැමදේම එක ජීවත් වෙන තැනෙක්. එතකොට අපි හැමදේකටම මේ තරහ ගන්න ඕනේ නැහැ, ප්‍රතික්ෂේපයක් නැහැ කියලා එහෙමයිකුත් නැහැ. එහෙමයිකුත් නැහැ. අපි අපේන්නේ වඳුරෙක් කරුවාම අපි වඳුරන්ගෙන් ආරක්ෂා වෙන්න අපි වටේට දැල් ගහ ගන්නවා ආරක්ෂා කරන කවුරු හරි හිතුවොත් එහෙම මිනිහා හරි බයයි වඳුරවන්ට මමත්වේ තියෙනවා එහාට කියලා හිතුවොත් එහෙම වැරදි නේද? එයා ඉතින් ආරක්ෂා වෙන්නත් එයා බලනවා. ඒ නිසා යා සම්බන්ධ පරමාර්ථ දෙක හොඳට කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අර දැනුමේට පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ නැතුව ඔබට අර ස්පර්ශ නොවන ඔබට අර හිතා ගන්න බැරි ක්ලික් කරන්න බැරි තේරුම් ගන්න බැරි ප්‍රදේශයේ සංචාරයක් කරන්න. ඒකයි ඉතින් ඔබ හැටියට යන්න බෑ ඔබට. මම කියලා ඇඳගත් ඇඳුම් ඔක්කොම ගලවලා තියලා තමයි ඒක කියන ගන්න ඕනේ. එතකොට කෙනෙක් පුජ්‍යලේ ඉන්ද්‍රියන් මොකක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන ඔක්කොම ගලවන්නේ නේ නේද? අර ගලවලා එහි සංචාරය කරන්න පුරුදු වෙන්න. ඒ පැත්ත සංචාරයක් කරන්න. ආයි එහාට ඇවිල්ලා ධර්මයේ දිහා බලන්නේ නැතුව කෙලින්ම ධර්මයට පිවිසිලා ධර්මයේ දකින්න. නාන තටාකයක් අයින්ට ගිහිල්ලා නාන තටාකේ නාන දිහා විවිසි බලාගෙන ඉන්නත් පුළුවන්. ඕන නාන තටාකයට බැහැලා නාන තටාකේ තියෙන සීතල උෂ්ණ විඳ ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තමන් ධර්මයට බැසගෙන ධර්මයේ තියෙන ගුණේ බලන්න පොඩ්ඩක් ඒක පිළිබඳව අර ඈතින් දැක්කත් තේරුණත් පොඩ්ඩක් ඈතින් ඉඳන් පොඩි බලන ගතියක් වගේ එකක් තියෙන ගතියක් තියෙන එක පොඩ්ඩක් වෙනස් කරගෙන පොඩ්ඩක් බහලා බලන්න වෙනවා ධර්මයට හරියට බැසීම. ඒකට ඊට වඩා ෆීල් එක වැඩි. ඒ වගේම මේක හරි පිරිසුදුයි. ගොඩාක් දැනුමින් තොර වෙනවා මේක. දැනුමින් තොර වෙනවා. අපි හිතාගෙන ඉන්නවනේ මේ සමාජය තුළ මම ස්වාමි පුරුෂයෙක් කියලා. ආ මම ගෘහණියක් කියලා. ආ පියෙක් කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරිකේ කායතනේ තලතුරු ධර්ම කෙනෙක් කියලා කියලා මේක කෙනෙක් වෙන ස්වභාවයක් තියෙන ලක්ෂණයක් තියෙන තමන්ගේ මනස. ඉතින් මේ ධර්ම මාර්ගයට අහවහම එයා කල්පනා කරන්නේ නරක කෙනෙක් වෙන්න බලන්නෙත් නැහැ.